වේදනෙයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව 2022 සැප්තැම්බර් 26 වන දින මා විසින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා සංශෝධන නැවති 51 පති සහතිකයේ සටහන් කරන ලද බව දන්නුනු කැමැත්තෙමි. ආණ්ඩුක ව්‍යවස්ථාවේ 121(1) ප්‍රස්තාව ප්‍රකාරව පුනරුත්ථාපන කාර්යාංශය නැවති 51 පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් 6ක පිටපත් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තෙමි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයේ 119 විධි විධාන සහ 20-22 අගෝස්තු 10 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවෙහි කුමක් සඳහන්ව තිබුණද 20-22 අගෝස්තු 29 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාර්යක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. දරු මොහන් ප්‍රියදර්ශන සිල්වා මහතා, ලසන්ත අලිගේවන්න මහතා, කේ කාද මස්තාන් මහතා, සුරෙන් රාගවන් මහතා, දයනා ගමගේ මහත්මිය, SP දිසානායක මහතා, තිස්ස අත්තනායක මහතා, කබීර් හෂීම් මහතා, සරත් වීරසේකර මහතා, විමලවීර දිසානායක මහතා, නිරෝෂන් පෙරේරා මහතා, වෛද්‍ය සුදර්ශනී ප්‍රනන්දපුල්ලේ මැතිනිය, ඒ.සී. අලවතෝල මහතා, අශෝක් අබේසිංහ මහතා, බුද්ධික පතිරණ මහතා, ජයන්ත සමරවීර මහතා, හෙක්ට අප්පුහාය මහතා, හේෂා විතානගේ මහතා, මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා, ඉසුරු දොඩංගොඩ මහතා, වසන්ත යාපා බණ්ඩාර මහතා, ශානක්‍යන් රාජපුත්‍රයන් රාසමාණික්කම් මහතා, MW සහන් ප්‍රදීප් විතාන මහතා, D. වීරසිංහ මහතා, වීරසුමන වීරසිංහ මහතා, චරිත හේරත් මහතා, හරිණි අමරසූරිය මැතිනිය. පාර්ලිමේන්තු ස්ථාවර නියෝගංක 120 සවිධිදාන සහ 20-22 අගෝස්තු 10 වන දින පාර්ලිමේන්තු විසින් සම්මත කරන ලද යෝජනාවෙහි කුමක් සඳහන්ව තිබුණද 20-22 අගෝස්තු 29 වන දින පාර්ලිමේන්තු විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාර්යක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. දරු ජගත් කුමාර මෙත්තුමා, ජානක වක්කුඹුර මෙත්තුමා, ලොහන් රත්වත්තේ මෙත්තුමා, ඉන්දික අනුරුද්ධ හේරත් මෙත්තුමා, DV චානක මෙත්තුමා, ශාන්ත බණ්ඩාර මෙත්තුමා, අනුර දිසානායක මෙත්තුමා, රවුෆ් හකීම් මෙත්තුමා, පාටලි චම්පක රණවක මෙත්තුමා, මහින්දානන්ද අලුත්ගමගේ මෙත්තුමා, රෝහිත අබේගුණවාදර මෙත්තුමා, හර්ෂද සිල්වා මෙත්තුමා, ඉරාන් වික්‍රමරත්න මෙත්තුමා, නිමල් ලන්සා මෙත්තුමා, SMM මුෂාරෆ් මෙත්තුමා, නලින් බණ්ඩාර ජයමහ මෙත්තුමා, SM මරික්කාර මෙත්තුමා, මුජිබර් රහමන් මෙත්තුමා, රෝහිණී කුමාරි විජයරත්න මැතිනිය, සංජීවේ ඉදිරිමාන්න මහතා, ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා, ප්‍රේමනාත්සි දොළවත්ත මහතා, පුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා, ශානක්‍ය රාජපුත්‍රයන් රාසමාණික්ක මහතා, රාධිකා වික්‍රමසිංහ මැතිනිය, මදුර විතානගේ මහතා, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා. පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයේ නියෝග අංක 113 විධි විධාන සහ 20-22 අගෝස්තු 10 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව ව්‍යවස්ථාදායක ස්ථාවර කාර්යක සභාවේ සේවය කිරීම සඳහා නියෝජ්‍ය කථානකවරයාගේ ප්‍රධානිත්වයෙන් නියෝජ්‍ය කාර්යක සභාපතිවරයා සමග මතු සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාර්යක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. කරු මොහන් ප්‍රියදර්ශන සිල්ලා මෙත්තුමා, කරු සිසිර ජයකොඩි මෙත්තුමා, කරු මහාචාර්ය GL පීරිස් මෙත්තුමා, කරු වෛද්‍ය රජිත සේනාරත්න මෙත්තුමා, දයාසිරි ජයසේකර මෙත්තුමා, ආචාර්ය නාලක ගොඩහේවා මෙත්තුමා, ෆයිසල් කාසිම් මෙත්තුමා, අජිත් මාන්නපෙරු මෙත්තුමා, ජයන්ත සමරවීර මෙත්තුමා, ගෝවින්දන් කරුණාකරම් මෙත්තුමා, ඉම්රාන් මහරුෆ් මෙත්තුමා, කෝකිලා ගුණවර්ධන මෙතිනිය, ප්‍රේමනාත් සී දොළොවත්ත මැත්තුමා, මදුර විතානගේ මැත්තුමා, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මැත්තුමා. පිපිලේකනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා ලිපිලේකනාදී පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, 2005 අංක 6 දරන පනතින් සංශෝධිත 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ දේකායන වගන්ති අර්ථයේ එකතු කළ අගය මත බදු සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2022 මැයි 31 වෙනි දින ඇති අංක 2022.82 ඇලිරක් 26 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමේ කලින් කලට සංශෝධනය කරන ලද 52 අධිකාරී වූ සුරාබදු ආඥාපන්ති 22 වරහන් අත එක වගන්ති අර්ථයේ බෝතල් කරන ලද රාමත සුරාබද්ද සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2021 අප්‍රේල් 29 වෙනි දින ඇති අංක 22.77 ඇලිරක් 62 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය වරහන් තුල අංක 3 ඇලිරක් 2022 දරන සුරාබදු නිවේදනය කලින් කලට සංශෝධනය කරන ලද වරහන් තුල 52 අධිකාරී වූ සුරාබදු ආඥාපන්ති 22 වගන්ති සමග කිය යුතු 32 වගන්ති යටතේ ඊතයින් මධ්‍යසාර සඳහා වූ සුරාබද්ද සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2022 ජූනි 8 දින ඇති අංක 22.83 ඇරේරක් 28 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය වරහන් තුල අංක 4 ඇලිරක් 2022 දරන සුරාබදු නිවේදනය සහ 2003 අංක 25 දරන මුදල් පනතේ 2 වරහන් තුල 1 වගන්ති යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2022 මාර්තු 27 දින ඇති අංක 22.72 ඇලිරක් 53 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය මම ඉදිරිපත් කරමි. මෙම නියමේ නිවේදනය සහ නියෝගය රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2020 වර්ෂය සඳහා අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආර්ශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
අධ්‍යාපන අමාත්‍යවරයා,
ගරු කථානායකතුමනි, 2012, 13, 14, 15, 16 සහ 2017 වර්ෂ සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ 2015, 16, 17 වර්ෂ සඳහා ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධ්‍යාපන පිළිබඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2021 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යතුමා, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ප්‍රවාහන මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2020 වර්ෂය සඳහා ලංකාවේ සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. මෙම ලිපිලේඛනාදීයේදී පිටපත් ගරු මන්ත්‍රීතුමන්ලා වෙත සපයා ඇත.
සෞඛ්‍ය සහ ජල සම්පාදන මන්ත්‍රී,
ගරු කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා ජල සම්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජල සම්පාදන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ය සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. දෙවැනි 2021 වර්ෂය සඳහා ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාම රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
බුද්ධාසන හා කටයුතු අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2020 සහ 2021 වර්ෂ සඳහා ඉන්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන හා ගිණුම් වාර්තා ඉදිරිපත් කරමි.
විදුලි බල හා බලශක්තිය අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2020 වර්ෂය සඳහා සීමා සහිත ලංකා විදුලි පුද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව විදුලි බල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, ඔබතුමා දැන් කෝපෙන් කෝපා ලයිස්තුව කියෙව්වා. මම ඔබතුමාගෙන් අහන්නේ අවසාන වශයෙන් මම මේ ගැන අයිත් කතා කරන්නේ නැහැ. මොකද මට මේක ඇති වෙලා පාර්ලිමේන්තුවේ කතා කළා. ඔබතුමා ජූනි මාසේ 7 වෙනිදා පාර්ලිමේන්තු කටයුතු කාර්යක සභාවේදී ඔබතුමා නෙමෙයි කමිටි එක. මේ කමිටි එක එකග වුණා කෝප් කමිටියේ සභාපතිකමයි කෝපායකේ සභාපතිකමයි විපක්ෂයේ මන්ත්‍රීවරු කරේ දෙන්න. කමිටි එක ඔබතුමා නෙමෙයි මුළු සම්පූර්ණ කමිටිය තීරණය කළා. කෙපමණක් නෙවෙයි ඔබතුමා කිව්වා අවශ්‍ය ස්ථාවර නියෝග වෙනස් කරන්න මේ අරින්න කියලා. මේ යෝජනාව ඊට පස්සේ මම පාර්ලිමේන්තුවේදී ඔබතුමාගේ ගැව්වා අගෝස්තු 12. ඔබතුමා අනිවාර්යයෙන්ම කරනවා කිව්වා. නමුත් අද වෙනකන් ඒක වෙලා නැහැ. ඉතින් මට මේක ගැන හැමදාම කතා කර කර ඉන්න බෑ. මම ඔබතුමාට කීප සැරයක් කියනවා පාර්ලිමේන්තු ක්‍රමයේ දියුණු රටවල් වල මේ කාර්යක සභාපතිකම් දෙන්නේ විපක්ෂයට. විපක්ෂයට දෙන්නේ විපක්ෂය තමයි ඇහැගාගෙන ඉන්නේ. රටට හොඳයි. දැන් ඔබතුමාට මතක ඇති මම අවුරුදු දෙකකට කලින් අපිටයි ති විපක්ෂයටයි ති මුදල් කාර්යක සභාවේ සභාපතිකම ඉල්ලුව ඔබතුමාගේ. 2 years ago ඔබතුමා ස්ථාවර නියෝගයක් තියෙනවලා ආණ්ඩුවට දුන්නා. ඔබතුමා එදායක දුන්නා නම් අපිට අපි අවුරුදු දෙකකට කලින් කියනවා මේ රට බංගකොලොත් වේගෙට යන්නේ කියලා. අපි අවුරුදු දෙකකට කලින් කියනවා ප්ලීස් දැන් එතකොට මේ ප්‍රබාධය නිසා තමයි අද මේ රටේ ජනතාව දුක් විඳින්නේ. අපි කලින් ගියා නම් අපිට ඒ සාහන කලින් හම්බුනා. ඉතින් ඔබතුමා තීරණයක් ගන්න මම ඊට වඩා මේකට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ
නැහැ. නෑ බොහොම ස්තුතියි. පෙත්සම් පිළිගැන්වීම ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මැතිතුමා.
ගරු කථානායකතුමනි, මඩකලපුව ගෝවින්දන් පාර අංක 54 ඊ දරණ සානෙහි පදිංචි වී ගණේෂනාදන් මහතාගෙන් ලැබුණු පෙත්ස පිළිගන්න.
චන්දිම වීරක්කොඩි මැතිතුමා.
ගරු කථානායකතුමනි, මොනරාගල පන්සල ඉදිරිපිට සිරි විජය ජයපුර ලිපිනෙහි පදිංචි සුනීතා විජේසිංහ මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්න.
ඉරාන් වික්‍රමරත්න මැතිතුමා. WHM ධර්මසේන මැතිතුමා.
ගරු කථානායකතුමනි, මොනරාගල හිදිකූල රත්මල්වත්ත 23/90 ජන ලිපිනයේ පදිංචි සුධර්මා චන්ද්‍රිකා කොණ්ඩදෙනිය මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමි.
HMW සහන් ප්‍රදීප් මැතිතුමා, විතාන මැතිතුමා.
ගරු කථානායකතුමනි, රාගම කැන්දලියද්ද පාළුව අංක 531 තන ස්ථානයේ පදිංචි WH චන්දසෝම මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්න.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න උද්දීකපතින මැතිතුමා. ඔව් මන්ත්‍රීතුමා.
ගතානායකතුමා, මේ ප්‍රශ්න පිළිබඳව ඇත්තටම අද තියෙනවා 50ක්. අපි දැනගන්න කැමතියි මේ ප්‍රශ්න 50ටම පිළිතුරු සැපේනවද කියලා. මොකද ඔබතුමාලා එදා අපි කතා කරා පක්ෂනායක රැස්වීමේදී කතා කියන්නේ ප්‍රශ්න ගන්න වෙලාවක් නැති නිසා තමයි මේ අමතර දිනයක්. ඒ කියන්නේ අදට 190ක් වියදම් වෙනවා. අමතර දිනයක් තමයි මේ 190 අද දිනේදී වියදම් වෙන්නේ ගරු කථානායකතුමනි. මේ ප්‍රශ්න වෙනුවෙන් දවසක් කතා කිරීම තුල. එතකොට අපි දැන් වාඩි වෙලා ඉන්නවා හවස වෙනකම් මේ ප්‍රශ්න 50 වෙනකම්. අපි දැනගන්න කැමතියි මේ ප්‍රශ්න 50ටම පිළිතුරු සැපේනවද කියලා. එතකොට 50ක් තියෙනවා උත්තර දෙන්න අපි දන්නවා ගරු සභානායකතුමා මේවට උත්තර තිබෙනවා නම් තමයි ඉතාල වැදගත් වෙන්නේ. අනිත් එක මේ ප්‍රශ්න සියල්ලම අහන්න මන්ත්‍රීවරු සභාගැබේ ඉන්නවද කියන කාරණේ අවශ්‍යයි. මොකද ගරු කථානායකතුමනි අපරාධ වියදමක් දරනවා මේ වෙනුවෙන්. ඒ නිසා ඒක දැනගන්න ආසයි ගරු කථානායකතුමනි මේ සියලු ප්‍රශ්නට උත්තර දෙන්න.
ප්‍රශ්න සඳහා පිළිතුරු සූදානම් කරලා තියෙන බව තමයි මට දන්වලා තියෙන්නේ. මන්ත්‍රීතුමන්ලා ඉන්නවද නැද්ද කියන එක ගැන මට ප්‍රකාශ කරන්න බැහැ. ඔව් මන්ත්‍රීතුමා.
නිසා සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යතුමා, ඔබතුමාව මම හිතන්නේ මේ වෙනකොට දැනුවත් වෙලත් ඇති. අපේ රටේ අපිට තියෙන අපේ හැමෝටම තියෙන උතුම්ම සම්පත දරු සම්පත මේවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් බොහෝ දෙනෙක් අපිට දුරකථන මාර්ගය ඔස්සේ කතා කරලා කිව්වා ඒගොල්ලෝ මේ වෙලාවේ ලොකු අපහසුතාවයකට පත් වෙලා ඉන්නවා කියලා. මම හිතන්නේ මට වගේම මේ පාර්ලිමේන්තු නියෝජනය කරන අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමාත්‍යවරුන්ටත් රටේ දූ දරුවන් මේ සම්බන්ධව දැනුවත් කරලා ඇති. ඒ සියලු දෙනා වෙනුවෙන් මම මේ අදහස ඉදිරිපත් කරන්නේ අමාත්‍යතුමනි. ඒගොල්ලන්ට මෙවර උසස් පෙළ ප්‍රතිඵල ලැබුණාට පස්සේ 2022 උසස් පෙළ සඳහා සහභාගී වීමට පෙනී සිටීමට තියෙන කාලය දින 98ක් පමණ කියලා තමයි ඒගොල්ලන් කියන්නේ. හැබැයි පහුගිය වසරවල දින 200ක් හෝ ඊට වඩා කාලයක් ඒගොල්ලන්ට ලැබිලා තියෙනවා විභාගයට සූදානම් වෙන්න. ඒ නිසා අපේ රටේ මෙවර උසස් පෙළට පෙනී හිටින දූ දරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක් තියෙනවා. ගරු කතානායකතුමා ඔබතුමාගෙන් සහ අමාත්‍යතුමාගෙන් සහ ජනාධිපතිතුමාගෙන් ඒගොල්ලන්ට මෙවර විභාගයට සූදානම් වෙන්න අමු වශයෙන් තව මාස දෙකක කාලයක්වත් වැඩිපුර ලබා දෙන්න කියලා. අපි දන්නවා මේ අනාගතයේ අපේ රටට බිහිවෙන්න ඉන්න මොළ ටික මේ වෙලාවේ අපේ රටේ තියෙන හොඳම මොළ ටික අපේ රට දාලා යනවා. අපේ රට හැර යන දරුවන්ටත් අපේ රටේ ජීවත් වෙන දරුවන්ටත් තියෙන එකම රට මේක. ඒ නිසා ඒ රට බලා ගන්න ඉන්න දරු සම්පත වෙනුවෙන් මේ අවස්ථාවට සහයෝගය දෙන මේ මං සීල දෙනාගෙම ඉල්ලා
ගරු කතානායකතුමනි, මේ පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සෙත් අපේ විශේෂම ගරු දේශපාලඥයන් වෙතත් මා වෙතත් කරුණු ඉදිරිපත් වෙනවා. අධ්‍යයන පොදු සාධක පත්‍ර උසස් පෙළ දෙවන සහ තෙවන වතාවට පෙනී සිටින දරුවා මේ පළවෙනි වතාවට පෙනී ඉන්නේ නෙවෙයි. හරි, එතකොට පළවෙනි වතාවට පෙනී ඉන්න අයට තමයි 2020-21 අවුරුදු දෙකේම මේ COVID-19 නිසා විශාල වශයෙන් පාසල්වල පාසල් කාලස්ථාන අනුව කාලය අහිමි වුණේ. ඒ AI වෙනුවෙන් මම මේ අමාත්‍යංශයේ බාරගත්තයන් පස්සේ තව මාස දෙකමාරයි. මම විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ මාර්ගෙන් ප්‍රධාන විෂයන් 24ක විෂය ධාරා 6ක ගුරුවරුන්ට සැසි පවත්වලා ඒ ගුරුවරුන්ගේ මාර්ගෙන් සැසි පවත්වාගෙන යන විශේෂ සැසි ඒ පළවෙනි වතාවට පෙනී සිටින දරුවන්ට. කැමති නම් දෙවෙනි වතාවට පෙනී ඉන්නාටත් ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. පාසල් පද්ධතිය තුල යනවා. ඒවැ සීලුම දේවල් රූපරාමු අපි ගාව තිනවා. ඊටාම සාර්ථකව ඒක කරගෙන යනවා. දැන් ඔබතුමා කියන ප්‍රශ්නේ මතුවෙන්නේ දෙවන සහ තුන්වෙනි වතාවට පෙනී සිටින අයට. මීට පෙර අවුරුද්දෙත් දෙවන සහ තුන වතාවට පෙනී ඉන්නාට ලැබුණේ මාස 3යි සති දෙකක පමණ කාලයක්. දැන් මේ විභාග පවත්වන්නේ සමස්ත පාසල් කාලසටහනත් එක්ක සලකා බලලා. අපි උසස් පෙළ කරන කාලේ ඉඳලා 1970 දශකයේ විභාග පැවැත්වුණේ එක්කෝ දෙසැම්බර් එක්කෝ අප්‍රේල් නැත්නම් අගෝස්තු තිබ්බ කාලයක් තිබ්බයි. ඒ නිවාඩු කාල සීමාව තුලදී අපොස උසස් පෙළ විභාගයේ කාලසටහන අනුව මේ විභාගය සම්පූර්ණයෙන් පවත්වලා ඉවර කරන්න දින 28ක් ගත වෙනවා. එතකොට සාමාන්‍යයෙන් මාසයක් ගත වෙනවා විභාගය පවත්වන්න. දෙසැම්බර් මාසයට දැම්මේ තව සති දෙකක් පහු කළා. තිබුණේ නොවැම්බර් මාසේ. ඒක තව සති දෙකක් කල් දාලා දෙසැම්බර් මාසෙට ගත්තේ. දෙසැම්බර් මාසයේ පාසල්වල 141ක් දරුවන්ට නිවාඩු. ඒ දරුවන්ට කාලය අහිමි වෙන්නේ නැහැ. යම් කිසි විදිහකින් තව මාස දෙකක් කල් දාලා පෙබරවාරි මාසෙට ගත්තොත් එක ප්‍රශ්නයක් තමයි පාසල් කාලසටහන සහ මේක ගැටෙනවා. ඒතර පාසල් 10,000ක් වහන්න වෙනවා. මේ 2800 ගාන මධ්‍යස්ථාන පවත්වා. ඊළඟ කාරණය තමයි විභාග දෙකක් අතර තිබෙනා වූ පරතරය. එතකොට අපි හිතමු පෙබරවාරි මාසෙට කල් දෙම්මයි කියලා. එතකොට නෑ මේ උසස් පෙළ විභාගයේ මේ මෙතුමාගේ ඉල්ලීම ගැන මම සඳහන් ඔබතුමා කියන කාරණේ මම දන්නවා. ඒක මම පැහැදිලි කිරීමක් මේ කරන්නේ. ඔබතුමලටත් හිතා බලන්න පුළුවන් 141ක් දරුවන්ට මාසයක් පාසල් අහිමි වෙනවා. කොවිඩ් නිසාත් අහිමි වුණා. මම මේ සභාවට ඉදිරිපත් කරන්නම් තව සති කීපයකින් තුන ශ්‍රේණියේ පාසල් දරුවෝ 10,000ක් කරගෙන සමීක්ෂණ මම කරෙව්වා. සාක්ෂරතාවය පිළිබඳ ප්‍රශ්න ගානාවක් එතන එනවා. එතකොට මේ ඉල්ලීම කරන්නේ පළවෙනි වසරේ සිසුන් නෙවෙයි. දෙවන වසරට පෙනී ඉන්න අය සිලබස් එක ආවරණය කළා. පළවෙනි වතාවේ පෙනී ඉඳලා ඒ ප්‍රතිඵල මදි නිසා දෙවනි වතාවේ පෙනී. එතකොට ඒ අය පළවෙනි අයට වඩා පළවෙනි වසරට පෙනී ඉන්න අයට වඩා ඒ අයට වාසියක් තියෙනවා කොහොමද? මොකද හේතුව ඒගොල්ලෝ පළවෙනි වතාවට පෙනී ඉඳලා ඉවරයි. එතකොට ඒ අයට මේ දැන් පළවෙනි වතාවට පෙනී ඉන්න අයගේ මට්ටමින් අසා කියන්නේ පන්ති අහිමි වීමක් සිද්ධ වුණේ නැහැ ඒ මට්ටමේ. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපිත් උසස් පෙළ කරන කාලේ පළවෙනි සැරේ කළාම පේපර්ස් ටික ඉවරනකොට අපි දන්නවා ඉස්සරහ කරන්න වෙනවද නැද්ද කියලා. ඒ දරුවන්ට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ සූදානම් වෙනවා. දැන් මට තියෙන ප්‍රශ්නේ ඔබතුමා පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ. මම පැහැදිලි කරන්නේ ඒකයි, පාසල් 10000ක් නැවත මාසයක් වහන්න වෙනවා පෙබරවාරි මාසෙ. ඊළඟ කාරණේ අප්‍රේල් මාසේ තියන්න වෙන්නේ නැහැ හැමුණත් සාමාන්‍ය පෙළ විභාගේ. මොකද උසස් පෙළ විභාගයේ තියලා ඒ ෂණේකින්ම ඊළඟ සති කීපේ පේපර් මාකින් ඉවර කරන්න ඕනේ. කළා අය සාමාන්‍ය. එතකොට අප්‍රේල් තියන්න බෑ සාමාන්‍ය පෙළ විභාගේ. එතකොට ඒක තව මාස දෙකකට කල්යෑම. එතකොට මේ විදිහට කල්යෑම තුලින් දරුවන්ට පාසල් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ අවස්ථාව තවදුරටත් පහ වෙනවා. අපි ඒක කෙටි කරන්න හදනවා. ඊළඟට සිලබස් කව කිරීමේ ප්‍රශ්න එනවා. පාසල් වාරසතහන වෙනස් වෙනවා. තව අවුරුදු කීයක් ගත වේද අපි මේක එක තැනකට ගේන්නේ? ඉතින් ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒක නිසා මම ඔබතුමන්ලගේ කාරුණිකව ඉල්ලන්නේ කවදාවත් විභාග දෙපාර්තමේන්තුව නියම කරන දිනේට දරුවෝ ගිහලා විභාගයට පෙනීනවා මිස මේ මෙවැනි ඉල්ලීම් ඉදිරිපත් වුණේ නැහැ. ඉල්ලීපත් වීම සාධාරණ කමකුත් තියෙනවා. හැබැයි එපිට වතාවෙත් මාස 3කට පමණක් වැඩි කාලයක් තමයි දෙවැනි වසර තුන්වැනි වසරට ලැබුණේ. ඉතින් කරුණාකරලා අපිට කල්පනා කරන්න වෙනවා පාසල් 10000ක් අයි මාසයක් වහලා තිනවද නැද්ද කියන කාරණේ පාසල් වාරසතහනයි විභාග කාලසතහනයි එකිනෙකට ගැටෙනවා. එතකොට
ඔව් හේ විතානක මන්තුම
ගැනීමක් ගරු ඇමතුමා කියපු කාරණාවේ යම් කාරණ ඇත. ඔබතුමා එක කාරණාවක් වුව මීට පෙර විභාගේ පවත්වලා තියෙන්නේ දින මාස 3ක් සහ සති 2ක් කියලා. නෑ ගරු කතා නැතුව මාස 7 තියෙනවා. 2018 ඉඳලා දින 145, 2018 2019 දින 144, 2020 දින 204, 2022 දින 202. එතකොට මේ ඉල්ලීමේ ලොකු සාධාරණකමක් තියෙන කරු මේ ඇමතුමනේ ඔබතුමා ප්‍රාමාණික දැනුමක් තියෙන කෙනෙක් විදියට විභාග දෙපාර්තමේන්තුව දින 98ක් වැනි කාලයක් දෙනකොට ඔබතුමා කියපු ගැටලුව මතුවෙන්නේ ගරු ඇමතුමනි උසස් පෙළ විභාගයට පෙනී ඉන්නෝ අපි කියමු මැත්ස් හරි සයන්ස් හරි ස්ට්‍රීම් එක නැත්තම් අපි කියමු මොනද විද්‍යා හා ගණිත කියන ඒ අධ්‍යාපනය හදාරපු ළමයෙක් සමහර විට තමන්ගේ බලාපොරොත්තු වෙච්ච දැනට යන්න බැරි වෙලා අපි දන්නෝ ලංකාවේ බොහෝ ළමයි කලා ආයි විෂය ධාරාව තෝරගන්නවා මාස 3-4ක් තියෙන නිසා මේ වගේ වෙච්ච අවස්ථා ඕන තරම් තියෙනවා. එහෙම ළමයිකට මම හිතන්නේ මාස 3ක ලේස්ටි වෙන්නවත් බෑ. මම ඔබතුමා කියන අර ගැටලුවට මම එකඟයි. මොකද පාසල් පද්ධතිය කාලසටහන් එක ගැටීම. නමුත් මේ රටේ බිහිවෙන උසස් පෙළ විභාගය කියන්නේ ජීවිතේ තීරණාත්මක විභාගය. ඔබතුමාට විභාග දෙපාර්තමේන්තුවත් එක්ක මේ ගැන මැදිහත් වෙලා කාරුණික ඉල්ලීමක් කරන මේ දරුවන්ගේ ඉල්ලීමේ වරදක් තියෙනවා නම් අඩුම තරමේ මේ සැරේට විතරක් මේකද විභාග දෙපාර්තමේන්තුවේ ලොකු වරදක් තියෙනවා. මේ විභාගයේ ප්‍රතිපල නිකුත් කිරීමට මාස 7ක වගේ කාලයක් ගත්තා. ඒ වරද ඊළඟ වසරේ හදාගෙන මේ දරුවන්ට මේ සාධාරණ ඉටු කරන්න කියන ගෞරවණීය ඉල්ලීම කරනවා. මේක ඔබතුමා වගේ මේ පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙකුට හැර මේකට තර්කානුකූල උත්තර හොයන්න නැතුව මම හිතනවා ගෞරවණීය අවස්ථාවක් ඒ දරුවෙ වෙනුවෙන් ලබා දෙයි කියලා.
දැන් ඔබතුමා කිව්ව 2018-19 ගරු කතානායකතුමනි කොහොමත් විභාග තියන්න බෑ. මොකද කොවිඩ් 19 නිසා 2021 මුළු අවුරුදු දෙකේ 50% පාසල් තිබ්බේ. එතකොට කොහොමත් ඒ කාල සීමාව ඉක්මලා එනවා. නමුත් දැන් සාමාන්‍යයෙන් වෙන්නේ ඔය ප්‍රතිඵල දැන් මේ දැන් තමයි ඔය වගේ විභාගයේ අවසන් වෙච්ච එකම පසුගිය දශකයක පමණ කාලයක තමයි විභාග ඉවරෙච්ච එකම පේපර් මාකින් පටන් අරගෙන යන්නේ. හැබැයි ඊට පෙරාතුව තිබ්බේ මාස 6-7ක් ගත වුණා මේ පේපර් මාකින් ඉවර වෙන්න. එතකොට කොහොමත් ඉබේට කාලය ආවා. ඉතින් ඒක නිසා ඔබ කියන කාරණේ මම විභාග දෙපාර්තමේන්තුවට යොමු කරන්නම්. මොකද ඒක තීන්දුව ගන්න අවසාන වශයෙන් විභාග දෙපාර්තමේන්තුව පාසල් කඩසනත් එක්ක ගලපලා අරගෙන. එසේ කරොත් වෙන්නේ අපිට මේ ලබන අවුරුද්දේ නව පාසල් වාරයේ පටන් ගන්න නියමිතව තියෙන මාර්තු 27 ඊ අවුරුද්ද පටන් ගත්තේ අප්‍රේල් අවුරුද්දෙනුත් පස්සේ. මෙවරන් එවැනි තරකට අපහුව දිවෙනවා. එතකොට වෙන්නේ ඊළඟ අවුරුද්දේ කාලසටහනේ ටර්ම් 2යි අවුරුදු ඉවර කරන්න වෙන්නේ. ආයේ 2024ෙත් පළවෙනි ටර්ම් එක ගන්න වෙනවා. ආපහුව සාමාන්‍ය 140ක් දරුවන්ගේ 1 සිට 13 දක්වා සිලබස් කව කරා. ඉතින් අපිට ඒ අභියෝගයක් තියෙනවා. කෙසේ වෙතත් මේ ඔබතුමන්ලා සියලු දෙනාගේ මේ ඉදිරිපත් කරන යෝජනාව මම විභාග දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්නම්. පාසල් කාලසටහනත් එක්ක ගලපා ගැනීම කොහොමද කරන්න කියන එක.
ඔව් රෝහිණි විද්‍යාරත්නතුමනි.
ඇමතුමා දැන් මේ මන්ත්‍රීතුමන්ලා දෙදෙනාම කියුව එක සහ ඔබතුමාගේ පිළිතුරු අරගත්තාම සමහර කාරණා ඔබතුමාගේ අපිට පිළිගන්න පුළුවන්. නමුත් මේ දරුව ටික ඔබතුමා කල්පනා කරලා බලන්න පාස්කු ප්‍රහාරය වෙලාවේදී ඕ ලෙවල් ලිව්ව දරුවෝ දිගින් දිගටම මේ දරුවන්ට ලොකු අසාධාරණයක් වුණානේ. දැන් කොවිඩ් නිසා ඊළඟට ඉන්ධන අර්බුදය ආර්ථික අර්බුදය ඔය හැමදේම නිසා මේ දරුවන්ට වාර විභාග අඩුම තරමේ අපි දන්නවානේ වාර විභාග 3ක් තියෙනවානේ. ඒවා වලටවත් මූණ දෙන්න බැරි වෙච්ච දරුවෝ. එනිසා මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ අඩුතරම අර අවශ්‍ය දවස් ගානවත් මේ ළමයින්ට ඉස්කෝලේ උගන්න ගන්න බැරි වුණානේ. මෙන්න මේවා සැලකිල්ලට ගන්න. මොකද අර මෙතුමා කිව්වා වගේ විෂය මාරු කරන දරුවෝ ඉන්නවා. එතකොට දවස් 98කින් දරුවෙක් විභාගයට ලෑස්ති කරන්න බැහැ. පොඩ දෙන්න මෙතුමා මම ඉවර කරනවා.
සංඛ්‍යාව ඉතාම සීමිතයි.
වෙන්න පුළුවන්. නමුත් මේ හැමෝටම වරප්‍රසාදයක් තියෙනවනේ. නෑ දරුවන්ට අයිතිවාසිකමක් තියෙනවනේ.
මම ප්‍රශ්නයක් නෑ. මට මට ගැටලුවක් නෑ. මේක අපිට ඔබතුමන්ලාගේ තුමියන්ලාගේ ඉල්ලීමත් එක්ක ගොඩක් ඉන්නකෝ ඉල්ලීමත් එක්ක විභාග දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළා. යම් කාලයක් වැඩි කරගන්න
පුළුවන්. මොකද ඇත්තටම කිව්වොත් එමෙතුමා අපි දන්නවා විශේෂයෙන්ම අවස්ථා තුනක් දීලා තියෙන්නේ. පළවෙනි අවස්ථාවේ කැම්පස් යන්න බැරි නිසානේ. අර මෙතුමා කිව්වා වගේ විද්‍යාව ගණිතය ඒ වගේ විෂයන් කරන දරුවෝ දෙවෙනි වතාවේ තමයි නැත්නම් තුන්වෙනි වතාවේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. මේකෙන් වෙන්නේ එකක් මේ දරුවෝ දැඩි මානසික පීඩනයකට පත් වෙලා විශාල ප්‍රමාණයක් අපි දන්නේ නැහැ මොනවා කරගනීද කියලා. ඒගොල්ලන්ගේ අනාගතය සම්බන්ධයෙන් ගැටලුවක් එනවා. ඊළඟට අපිට හම්බ වෙන්න ඉන්න හොඳ වෛද්‍යවරු ඉංජිනේරුවෝ ගණකාධිකාරියෝ එහෙම නැත්නම් හොඳ වෘත්තිකයෙක් අපිට අහිමි වෙනවා. එතකොට අර මෙතුමා ඇහුවා වගේ මේ දරුවෝ ටික දරුවෝ නෙවෙයිද? එහෙනම් මම ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද මේ දරුවන්ගේ අයිතිවාසිකමක්, ඒ නිසා ඒ දරුවන්ට ඒක ලබා දෙන්න කියලා. ඒත් එක්කම කතානායකතුමනි මයික් එක දීපු වෙලේ අර වරප්‍රසාදයක් දීපු නිසා මට මතක් වුණේ මේ පාර්ලිමේන්තුවේ මගේ වරප්‍රසාදයක් කඩකිරීමක් සිද්ධ වුණා. අපි මේකේ කතා කරා. නමුත් පහුගිය සතියේට ඉස්සල සතියේ වරප්‍රසාද කමිටුව රැස් වුණා. නමුත් මගේ වරප්‍රසාදයේ කඩවීම සම්බන්ධයෙන් ඒක කමිටුවට ඉදිරිපත් වෙලා නැහැ. මෙතන මං හිතන්නේ කමිටුවේ සභාපතිතුමත් ඉන්නවා. මම හිතනවා මම නිවැරදි කියලා. මගේ වරප්‍රසාද කඩවීම අහිමිවීම සම්බන්ධයෙන් ඇතිවෙච්ච ගැටලුව ඒ කමිටුවට ඉදිරිපත් වෙලා නැහැ. ඒක උනේ කොහොමද කියලාත් මම දැනගන්න කැමතියි කතානායකතුමා.
ඒ ගැන සෙල්ල බලලා උත්තරයක් දෙන්නම්. ඔව්. රත්නසේකර මන්තුමා.
එමතුමාගේ මට විනාඩියක පොඩි ප්‍රශ්නයක්. මම වෙනස් දෙයක් කියන්න හදන්නේ. මම හොඳටම දන්නවා. මම හිතන්නේ ප්‍රතිඵල නිකුත් කිරීම ආසන්න මොහොතේ මම ඔබතුමාට කිව්වා මේ විභාගයට දෙවෙනි වතාවට තුන්වෙනි වතාවට ලියන ළමයින්ට සැලකිය යුතු කාලයක් තියලා ප්‍රතිඵල දෙන්න කියලා. හැබැයි දැන් දින 98ක් දීලා තියෙනවා එමතුමා. දැන් මම හොඳටම දන්නවා මේ ළමින්ගෙන් අතිමහත් බහුතරය දැන් මේ වෙනකොට මේ වතාවේ ලියන්නේ නැහැ කියලා අතෑරලා ඉවරයි. ඉතාමත් සුළු සංඛ්‍යාවක් තමයි දැන් මේ වතාවේ දෙවෙනි වතාව තුන්වෙනි වතාව ලියන්න මේ ප්‍රතිඵල නිකුත් වුණාට පස්සේ සූදානම් වෙමින් ඉන්නේ. ඉතාම සුළු පිරිසයි. අතිමහත් බහුතරය මාස තුනෙන් ලෑස්ති වෙන්න බැරි නිසා අතෑරලා තියෙනවා. ඒක මම හොඳටම දන්නවා. ඒ නිසා දැන් අර සූදානම් වෙමින් ආපු ළමයින්ට ලොකු අසාධාරණයක් වෙයි. ඕක කල් දැම්මොත් අවසරයක්. ඒ නිසා මොකද ඒ ළමයි ලොකු පීඩාවක ඉන්නේ. ඒ නිසා ඒකත් ඔබතුමා සැලකිල්ලට ගන්න.
බොහොම ස්තුතියි.
සුළු කියන වචනයට මම බෙහෙවින්ම විරුද්ධයි. අමන්ට තමන්ගේ දරුවා වටිනා තරමට අනෙක් දරුවව වටින්නේ නැත්තම් ඒක නායකත්වයේ දුර්වලතාවයක්. අපි විශේෂයෙන් සලකන්න ඕනේ මේ සුළු කොටස් තමයි. මේ සුළු කොටස් වලට මේ රටේ තමන්ගේ අයිතිවාසිකම් නැතිවීම තමයි මේ රටේ තියෙන ප්‍රශ්නේ. ඒ නිසා සුළු කොටස පිළිබඳ අවධානය වැඩිපුර යොමු කරනමින් මම ඉල්ලා
සිටිනවා. මහාචාර්යතුමාගේ අදහසත්, ගරු රෝහිණී විජයරත්න මැතිණියගේ අදහසත්, අපේ ගරු මන්ත්‍රීතුමාගේ අදහසත්, ශේෂාවතන්ගේ මැතිතුමාගේ අදහසත් සලකා බැලලා මම විභාග දෙපාර්තමේන්තුවට යොමු කරන්නම්. කරන්න පුළුවන් උපරිම ප්‍රමාණයෙන් යම් වෙනස්කමක් කරන්න පුළුවන් නම් කාලසටහන කරන්නයි කියන කාරණය අනිත් සිසුන්ටත් අසාධාරණයක් නොවන විදිහට.
බුද්ධිමතින් මැතිතුමා ප්‍රශ්න අහන්න.
ගරු කථානායකතුමනි, මම ප්‍රශ්නය අහන මැතිතුමයි.
ගරු කථානායකතුමනි, ගරු බුද්ධික පත්‍රණ මැතිතුමාගේ ප්‍රශ්නය අයන්න පිළිතුර දැනට පවතින නීති රෙගුලාසි අනුව උපකාරක පන්ති පවත්වන ආයතනවල ප්‍රමිතින් නියාමනය කිරීම අධ්‍යාපන අමාත්‍යංශයේ විෂයපත්වලට නොවැටේ. එම නිසා මේ ආයතනවල ප්‍රමිතින් නියාමනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ ආයතනයක් නොමැත. අයන්න 2 පිළිතුර අදාළ නොවේ, 3 අදාළ නොවේ, 4 නීති රීති සම්පාදනය කිරීමෙන් අනතුරු ඒ පිළිබඳව පියවර ගැනීම කළ යුතු වේ. ආයන්න අවසාන ප්‍රශ්නය අදාළ නැත.
අර කථානායකතුමනි, පළවෙනි සහ දෙවෙනි අද ප්‍රශ්න දෙකම මගේ තියෙන නිසා අතුරු ප්‍රශ්න 4ක් තියෙනවා. ඒ අතුරු ප්‍රශ්න 4ෙන් මේ ප්‍රශ්නට අදාළ අතුරු ප්‍රශ්න 2 මේ අධ්‍යාපනයේට අදාළම නීති අධ්‍යාපනයත් අධ්‍යාපනයේ අධ්‍යාපන මැතිතුමත් නීතිඥෙක් විජේදාස රාජපක්ෂ මැතිතුමත් නීතිඥෙක් එතුමගේ අවසරය පරිදි මම පළවෙනි මගේ ප්‍රශ්නය නීති අධ්‍යාපනය ගැන විජේදාස රාජපක්ෂ මැතිතුමගෙන් අහන්න අවසර පතනවා. මේ ස්වභාෂාවේ, ඒ කියන්නේ සිංහල දරුවාට සිංහල භාෂාවෙනුත්, දමිළ දරුවාට දමිළ භාෂාවෙනුත්, කාලයක් තිස්සේ නීති විද්‍යාලයේ ප්‍රථම, දෙවන සහ තුන්වෙනි වර්ෂවල ප්‍රශ්න පත්‍ර සැකසුණා. ඒක ඉන්පස්සේ නැති කරපු අවස්ථාවක ඔබතුමා වගේ ගමෙන් ආපු ගමේ පොඩි මිනිහාගේ භාෂා ප්‍රශ්නය පිළිබඳ හොඳට තේරෙන අමාත්‍යවරයෙක් යටතේ නැති වුණු අයිති ආපෞසරයක් ඔබතුමා 2013 සහතික කරලා දුන්නා. ඒ නිසා සිංහල භාෂාවෙන් සහ දමිළ භාෂාවෙන් නීති විද්‍යාල විභාගයට පෙනී සිටින දරුවෝ දහස් ගානකට සැරසැලසුණා. ආපෞසරයක් අර කොග්ගල මල්ලගම මාටින් වික්‍රමසිංහ මහත්තයා කියපු බමුණු කුලයට හිසෝසවා ඉංග්‍රීසි භාෂාව පිළිබඳව සන්තුෂ්ත තත්ත්වයක් ඇති කළ එක කරනවා නම් වෙනම දෙයක්. හැබැයි එහෙම තත්ත්වයක් නැතුව දැන් දරුවෝ පන්ති ගිහිලා තියෙනෙත් සිංහලෙන්. සමහර දරුවෝ දෙමළ භාෂාවෙන්. ඒ නිසා තව මාස දෙකක් තියෙද්දි මේ නීතිය ක්‍රියාත්මක කරනවා. මේක සාධාරණ කාලයක් දීලා 2030 විතර ක්‍රියාත්මක කරනවා නම් තමයි සාධාරණ වෙන්නේ. මේක ක්‍රියාත්මක කරන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. 2030 විතර දැම්ම ඉඳන්ම සියලුම පාඨමාලා ඉංග්‍රීසියට ක්‍රමිකව පරිවර්තනය කරගන්න එතකොට කල් තියෙනවා. එතකොට එහෙම නොකර අතරමැදි මේ කරන එක ඉතාම නරක තත්ත්වයක්. ඒ නිසා ඔබතුමාට මැදිහත් වෙලා මේ ගැසට් නිවේදනය නිකුත් කරලා තියෙන හිටපු අධිකරණ ඇමතුමා. එතකොට මේ ගැසට් නිවේදනය අවලංගු කිරීමේ බලය අද ඔබතුමාට නිසකයෙන්ම ලැබෙන ඔබතුමා අධිකරණ ඇමතිවරයා විදියට. හැබැයි නීති උපදේශක සභාව තියෙනවා, අග්‍රවිංශකාරතුමා ඉන්නවා. එතුමන්ලටත් මේ ග්‍රාමීය දරුවන්ගේ ප්‍රශ්නේ කියලා මේක සදාකාලිකව නෙවෙයි 2030 වෙනකන් කල් දාලා වැඩපිළිවෙලකට ගිහිලා ස්වභාෂාවෙන් මේ විභාගවලට ලියන්න අවස්ථාවක් හදලා දෙන්න පුළුවන්ද කියලා මම ඔබතුමාගෙන් අහනවා. නීති විද්‍යාල ප්‍රථම, දෙවන සහ තෙවන විභාග දරුවන්ගේ.
ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්නේ දෙපැත්තක් තියෙනවා. එකක් සිංහලෙන් පමණක් නීති අධ්‍යයනය කරලා නීතිඥ වෘත්තියට එන දූදරුවන්ට අර ඉංග්‍රීසි භාෂාවෙන් විදේශීය උපාධි යනාදී හදාරලා එන ඒ දූදරුවන්ට වගේ නීතිඥ වෘත්තියට ඇතුළු වුණාට පස්සේ ඉදිරියට යෑම පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඒ නිසා කාලයක් තිස්සේ මේ ප්‍රශ්නය අපි සාකච්ඡා කළා. 2013 තමයි මේ තීරණය අරගෙන ගැසට් පත්‍රයක් නිකුත් කළේ. ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නීති විද්‍යාලයේ විභාගවලට උත්තර සැපීමට අවස්ථාව දෙන්න. නමුත් සිසුවියන්ගේ ඉල්ලීම මත 2015 මම ඒ ගැසට් පත්‍රය වෙනස් කරා. නැවත වතාවක් මීට අවුරුදු දෙකකට පෙර ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙනවා. 2023 ඉඳලා නීති විද්‍යාලයේ විභාගවලට පිළිතුරු සැපීම ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සිදු කළ යුතුයි කියලා. ඒ සම්බන්ධව ඉල්ලීම් ගණනාවක් ඇවිල්ලා තියෙනවා සිසු දරුවන්ගෙන්. ඒ පිළිබඳව මම තීරණයක් ගැනීමට ප්‍රථම ඒ යොමු කරලා තියෙනවා නීති අධ්‍යයන සභාවට. එහි සභාපති ගරු අග්‍රවිනිශ්චයකාරතුමන්, එතුමන් ඒ නීති අධ්‍යයන කමිටුවට යොමු කරපු බව මට දැනුම් දීලා තියෙනවා. ඒ අනුව ඉදිරියේදී එම ආයතනයේ අදහස් විමසලා බලලා සුදුසු තීරණයක් ගන්න එක යෝග්‍යයි කියලා මම දැනුම් දෙනවා. ගරු කථානායකතුමනි,
ගරු කථානායකතුමනි, මේක ඒකයි මම කිව්වේ මේ පශ්චාත් උපාධිවලදී ඉංග්‍රීසි භාෂාව අවශ්‍යයි. ඒ නිසා එතෙන්ට යන්න. හැබැයි මේක ක්‍රමිකව යන්න කියන එක තමයි මගේ ඉල්ලීම. මම දෙවනි අතුරු ප්‍රශ්නය හේෂවිස්ථානගේ මන්ත්‍රීතුමාට ලබනවා.
ඔව්, ගරු කථානායකතුමනි, ඒ ප්‍රශ්නෙටම ගරු ඇමතුමනි අදාළව අහනවා. ඔබතුමා කියපු මොකද, ඔබතුමාත් මං හිතන්නේ මේ කොළඹ ප්‍රදේශයෙන් බැහැරව මේ නීති වෘත්තියට ආපු මේ රටේ කීර්තිමත් නීති විශාරදයෙකු විදිහට මා විශ්වාස කරනවා. ගරු ඇමතුමනි, ඒ ලෙවල් ඒ තුනක් අරගෙන එන ළමයා ඒ හම්බන්තොට වෙන්න පුළුවන්, රත්නපුරේ වෙන්න පුළුවන්, මොනරාගල වෙන්න පුළුවන්, ලෝ කොලෙජ් එකට යන්න පුදුම ආශාවකින් එන්නේ නීති විද්‍යාලයට ඇතුල් වෙන්න. ඒ නීති විද්‍යාලයට ඇතුල් වෙන දරුවට තියෙන එකම බාධාව ඉංග්‍රීසි භාෂාව කියලා දැනුනොත් ඒ දරුවා ඒ නීති විෂය තෝරගන්න නැතුව වෙන තැනකට අනිවාර්යයෙන්ම සේන්දු වෙනවා. ඔබතුමා කියපු ගැටලු වෙනවා. මොකද විදේශීය විශ්වවිද්‍යාල ඉගෙන ගත්ත දරුවොත් එක්ක මේ දරුවන්ට වෘත්තිකයන් විදිහට ගැටෙන්න බැරි වෙයි. හැබැයි මා විශ්වාස කරන අඩුම ධර්ම දැන් අදට සමාජය තුල ගත්ත 90%කට වැඩි ඉන්නේ ග්‍රාමීය ප්‍රදේශවලින් ආපු නීතිඥවරු. ඒ නීතිඥවරුන් වෘත්තියට ඇතුළත් වුණාට පස්සේ
විශ්වවිද්‍යාල නීති විද්‍යාලයේ අවස්ථාව ලබා දීලා වෘත්තිය ඇතුළත් වුණාට පස්සේ තමන් දැනගන්න ඕන තමන් ගැටෙන සුප්‍රීම කෝට් එකට යන්න පුළුවන් විදිහට ඒ අවශ්‍යතාවය හදාගන්න. නැත්තම් අද ඉන්න වෘත්තික කසිප්පු නඩුවකට හරි පෙනිහිල්ල තමන්ගේ වෘත්තියේදී නීතිච්ච විදිහට වෘත්තිය කරගෙන යන ග්‍රාමීය ප්‍රදේශවල මහා සේවයක් කරන මා විශ්වාස කරන මේ තීන්දුව ගන්න ඕන අනාගතයේ දවසේදී මේක අපේ රටේ ගත්ත කල් වැඩිද මන් දන්නේ නැහැ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඔබතුමා එදා 2015 වෙනස් කළා මේ රටේ නීති විද්‍යාලයට ඇතුළත් වෙන්නේ දරුවන්ට ඒ අවස්ථාව ලබා දුන්නා වගේම යම් කාලයක් තව මේ රටේ ඉදිරියට ගිහිල්ලා ඉංග්‍රීසි භාෂාවේ මම හිතන්නේ භාෂාවක් විදියට ඉංග්‍රීසි භාෂාව සුසුකමක් නොවන තත්ත්වයට අවුරුදු 10ක් 15ක් වෙනකොට පත්වේ කරුවම තුනේ අනේ එතකම් මේ අවස්ථාව ලබා දෙන්න මොකද මේ රටේ ග්‍රාමීය මට්ටමෙන් එන දරුවන්ට ලොකු බාධාවක් වෙන ඉංග්‍රීසි භාෂාව ඒ දමිළ වෙන්න පුළුවන් සිංහල වෙන්න පුළුවන් ඔවුන්ට සමවිමක් නිර්මාණය කිරීම වෙනුවෙන් නීති විද්‍යාලය තුල මේ අවස්ථාව ලබා දෙන කියන ගෞරවණීය ඉල්ලීමක් කරනවා.
ඔව් වාසියනා කතු
අපේ ව්‍යවස්ථාවේ තියෙන නීතිය තමයි සිංහල දෙමළ භාෂා තමයි අපේ රාජ්‍ය භාෂා අනිත් එක ලින්ක් ලැන්ග්වේජ්. ඉතින් ඒ නිසා මේක ව්‍යවස්ථාවට පටහැනිව මේ නීති විද්‍යාලය ගත්තු තීරණය හුදෙක්ම ඉහළ පන්ති වෙනුවෙන් ගත්තු තීරණයක්. ඒ නිසා මම ඔබතුමාට කියනවා මේක නැවත සලකා බලන්න කියලා.
ඔව් එමෙතුමා.
මම රටේ හිටපු උසස් අධ්‍යාපන හා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මේ ගරු සභාවට දැනුම් දෙන්න කැමතියි. යුනෙස්කෝ වල මූලික ප්‍රතිපත්තියක් තියෙනවා මද ලැන්ග්වේජ් මව් බස තමන්ගේ ප්‍රාථමික අධ්‍යාපනයේ මූලික භාෂාව වෙන්න අයිතිය. එතකොට ප්‍රාථමික අධ්‍යාපනයේ කිසි විටකත් කවර හේතුවක් නිසාවත් වෙනත් භාෂාවකින් උගන්වන්න බෑ. යුනෙස්කෝ පිළිගැනීම තමයි තමන්ගේ දෙමව්පියන් උපතේ සිට කතා කරපු භාෂාවෙන්. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එවැනි භාෂා දෙකයි තියෙන්නේ. සිංහල භාෂාව දෙමළ භාෂාව. සිංහල හා දෙමළ භාෂාව වලින් ඕනෑම උපාධියක් හදාරන්න අවස්ථාව නැත්තම් මේ රටේ පුරවැසියන්ගේ මූලික මිනිස් අයිති වාසිකම් උල්ලංඝනය වෙනවා කියන එක ගරු වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමාගේ ඒ අදහස මම සම්පූර්ණයෙන් අනුමත කරනවා. ඒ නිසා මේ අවස්ථාව මේ මව් භාෂාව රැක ගැනීම සඳහා වෙන ලෝක පිළිගත් සම්මතයට පටහැනිව කටයුතු කරන්න ඉඩ නොදී යුතුයි කියන එක තමයි අපේ ස්ථාවරය.
ඔව් අධිකරණ ඔබතුමා. දැන් ඔබතුමා දැන්
කතානායකතුමනි මේ දාලා තියෙන යෝජනාව ඇතුලේ මම වෙනස් අදහසක් දකිනවා ඉංග්‍රීසි භාෂාවෙන් නීති පීඨයට ඇතුළත් වීම. එතකොට මෙතන නැගිච්ච ප්‍රශ්නේ තමයි අපේ ග්‍රාමීය දරුවන්ට ඉංග්‍රීසි භාෂාව නැතුව විභාගයේ සමත් වෙන්න බෑ ඒක අතාරිනවා කියන එක. මං හිතන්නේ අපි ඒක අනිත් පැත්තට හිතුවොත් ග්‍රාමීය දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපන දැනුම නගා සිටුවීමේ වැඩපිළිවෙලක් අධ්‍යාපන අමාත්‍යතුමා හරහා පාසල් අපේ රජයේ පාසල්වල දරුවන්ගේ ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ හැකියාව අපේ සංස්කෘතිය ඉංග්‍රීසි භාෂාවේ අපේ ඉංග්‍රීසි සංස්කෘතිය එකතු කර ගැනීම නෙමෙයි ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ හැකියාව ග්‍රාමීය දරුවන්ට වැඩිපුර ලබා දෙන්න අධ්‍යාපන අමාත්‍යංශයේ මැදිහත් වුණොත් මං හිතනවා ඒ තරඟේ අරගෙන ගමේ දරුවෝ මං හිතනවා නීති පීඨයට වැඩිපුර ඇතුළත් වෙන්න තරඟ විභාගයට පෙනී සිටී කියලා.
ගරු කතානායකතුමනි වෘත්තියෙන් නීතිජ්ජෙක් හැටියට මම විශ්වාස කරනවා නීති විද්‍යාලයට ඇතුල් වීමේ විභාගයේදී එක විෂයක් එක ප්‍රත්‍රයක් ඉංග්‍රීසි භාෂාවෙනුත් අනෙකුත් ප්‍රශ්න පත්‍රය තමන්ගේ මව් භාෂාවෙනුත් ගැනීමට අවස්ථාව තියෙනවා. හැබැයි නීති විද්‍යාලයට ඇතුළු වුණාට පස්සේ අපි සිංහල පමණක් වැඩියෙන් දන්න දරුවන්ට සිංහලෙන් පමණක් අධ්‍යාපනය ලබන්න එහෙම නැත්නම් දෙමළෙන් අධ්‍යාපනය ලබන්න අවස්ථාව ලබා දීමෙන් අපි ඇති කරන්නේ ඒ දරුවන්ට අනාගතයට ප්‍රශ්නයක්. අපි නීතිඥයන් හැටියට දන්නවා නීති පරිශීලනය කරනකොට බොහෝ නීති අපට එංගලන්තයේ නීති විශේෂයෙන්ම අපේ එංගලන්තයේ නීතිත් එක්ක යන විදිහට අනිකුත් රටවල නීති එක්ක දැන් බොහෝ දේවල් තියෙන ඔන්ලයින් එකෙන් අපි උසාවියේ අපේ ඇමතිතුමා හොඳට දන්නවා උසාවියේ නඩුවක් කරනකොට දැන් වෙනදා වගේ නෙමෙයි පොත් පෙරව පෙරලව ඉන්නේ නැහැ. ඔන්ලයින් එකෙන් රෙෆර් කරනවා. ඉතින් අපි ඉංග්‍රීසි ඕනේ නැහැ කියලා මතයක් දුන්නොත් අපේ කට්ටියත් හරියට කැමති වෙයි. හැබැයි එතනින් ඇති වෙන්නේ මොට වෙච්ච වෘත්තියක්. ඒ වගේම ඒ අයට තරක කරන්න බැරි වෙනවා. අර කිව්වා වගේ අනාගතයට පිටරට අධ්‍යාපනය ලැබුවා. එහෙම නැත්නම් මෙහි ඉංග්‍රීසි භාෂාවෙන් නීති විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා ගන්නට හැකි ක්‍රමයක් තියෙනවා. අපි ඉන්න කාලෙත් තිබුණා. අපි හැමදෙනාම සිංහල භාෂාවෙන් තමයි ඉස්කෝලේ ගියේ. අපේ කාලේ ඉංග්‍රීසි භාෂාව ඉංග්‍රීසි මාධ්‍ය තිබුණේ නැහැ. අපේ වාසුදේව නානක්කාර මහත්තයාගේ කාලේ වගේ. හැබැයි අපි සිංහලෙන් පාසල අධ්‍යාපනය ලැබලා ඉංග්‍රීසියෙන් නීති විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා. අපි ඒ වෙනසක් දැක්කා. ඔබතුමා දන්නවා අමාත්‍යවරයා හැටියට වැඩිම ඕනේ නැහැ ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුවට බඳව ගන්නකොට. අර සිංහල විතරක් දන්න ළමයා ගත්තේ නැහැ කවදාවත්. ඉතින් ඒක අනාගතයට ඇතුල් වෙන ඉර දෙන්න එපා. ඉංග්‍රීසි කියන්නේ මහා භයානක දෙයක් නෙමෙයි. හැම කෙනෙකුටම මේ ඉස්කෝලේ අර අපි ඉපදෙනකොට අපිට කිසි භාෂාවක් නැහැ. අපිට කිසිම භාෂාවක් නැහැ. ඒ නිසා හැම කෙනෙකුටම අපිට අභිමානයක් තියෙනවා සිංහල මිනිස්සු හැටියට සිංහල භාෂාව සම්බන්ධව. ද්‍රවිඩ ජනතාවට ද්‍රවිඩ භාෂාව සම්බන්ධව අභිමානයක් තියෙනවා. නමුත් ප්‍රායෝගිකව හිතන්න ඕන අපි මේ රටට මෙච්චර කාල මෙහෙම උනේ මොකද? පළවෙනි හේතුවක් අපි මොට වුණා අපේ පක්ෂේ නායකතුමා වෙච්ච බණ්ඩාරනායක මහත්තයාගේ එදා ඒ ස්වභාෂා ප්‍රතිපත්තිය නිසා. ඒ නිසා ඒක නැවත ඇති වෙන්න දෙන්න එපා. මම ඉතාම වගකීමෙන් කියන්නේ දුප්පත් අහිංසක මිනිසුන්ට නැගී හිටින්න නම් ඒ අයට බල කළා ඉංග්‍රීසි මාධ්‍යෙන් අධ්‍යාපනය ලබන්න අවස්ථාව දෙන්න. ඒ වුණොත් අපේ රට අනාගතයක්
තියෙනවා.
කථානායකතුමනි, මේ සීලම ගරු මන්ත්‍රීතුමන්ගේ අදහස් දැක්වීමත් එක්ක මම ඔබතුමන්ලා සියලු දෙනාගේම අවධානය යොමු කරනවා අන්ක්‍රම ව්‍යවස්ථාවේ හතරවන පරිච්ඡේදයේ භාෂාව කියන පරිච්ඡේදයේ. ඒ පරිච්ඡේදයේ 21 වගන්තිය. ඒකේ සඳහන් වෙන්නේ ඉගැන්වීමේ මාධ්‍ය. 21 එක උපවගන්තියෙන් කියනවා යම් තැනැත්තෙකුට ජාතික භාෂා දෙකෙන් කවර මාධ්‍යකින් වුවද අධ්‍යාපනය ලැබීමට හිමිකම් ඇත්තේය. ඒකේ ප්‍රොවයිසෝ එක. එසේ වුවද අන්තු ව්‍යවස්ථාවේ. එසේ වුවද ජාතික භාෂාවක් නොවන භාෂාවක් ඉගැන්වීමේ භාෂා මාධ්‍ය වන උසස් අධ්‍යාපන ආයතනයකට මෙන්ම අනු ව්‍යවස්ථාවේ විධාන අදාළ නොවන්නේ. මම මේක ඉංග්‍රීසි භාෂාවේ තියෙන එක කියවොත් chapter 4 language medium of instructions 21 article 21 subsection 1 a person shall be entitled to be educated through the medium of either of the national languages provided that the provision of this paragraph shall not apply to an institution of higher education where the medium of instructions is a language other than a national language. මම ඒ පිළිබඳව ඔබතුමාලගේ අවධානය යොමු කරනවා. ඒ වගේම ගරු අනුරාධපුරයේ මේ මන්ත්‍රීතුමා කිව්ව කාරණයට අදාළව මම ලබන අවුරුද්දේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ එක කොටසක් හැටියට පළවෙනි ශ්‍රේණියේ සිට භාවිතෙන් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම ආරම්භ කිරීමට කටයුතු යොදාගෙන යනවා. උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීතුමා අවධානය යොමු උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීතුමා අවධානය යොමු කරපු කාරණය ලබන අවුරුද්දේ ජනවාරි මේ මාර්තු මාසෙ ඉඳලා පළවෙනි මාසෙට පටන් ගන්නකොට භාවිතෙන් භාවිතා කියන මැතුමා
හරි හරි කිරියල්ල බන්තිදවා
ගරු ගරු කතානායකතුමනි
බුදුමාට අවස්ථා තුනක් දීලා තියෙන මේ වෙනකොට. හරි ඔව් හරි හරි ඉන්න මේ නැගිටලා ඉන්නේ අමුත් මේ
ගරු කතානායකතුමනි මම මේ අපේ ගරු සභානායකතුමාගේ ගරු කතානායක සභානායකතුමාගේ අදහස් මම අහගෙන හිටියා. දැන් ඉන්නේ ඉන්දියාවේ ව්‍යවස්ථාවෙත් තියෙනවා ගරු කතානායකතුමනි මේක දැනගන්න කියන්නේ මේ උපදූප නෙවෙයි ඉන්දියාවේ ව්‍යවස්ථාවෙත් තියෙන හින්දි රාජ්‍ය භාෂාව විය යුතුයි කියලා. එතකොට නිදහස ලැබෙනකොට ඉන්දියාවේ ඔක්කොම ගිහිල්ලා කිව්වා හින්දි භාෂාව ලංකාවේ ඉන්දියාවේ ව්‍යාප්ත කරන්න කියලා. නේරු මොකද්ද කිව්වේ? නේරි කිව්වා හින්දි භාෂාව දැන්නේ උතුරු මිනිස්සු විතරයි දකුණු මිනිස්සු දන්නේ නැහැ. ඒ නිසා මුළු ඉන්දියාවම හින්දි ඉගෙන ගන්නවා අපි ඉංග්‍රීසියෙන් වැඩ කරමු කිව්වා. ඒකයි ඉන්දියාව උනේ. මුළු ඉන්දියාවම හින්දි ඉගෙන ගන්නකම් අපි ඉංග්‍රීසියෙන් වැඩ කරමු කිව්වා. ඒගොල්ලෝ ඉංග්‍රීසි අධ්‍යාපනය අපි විනාශ කරුවා. හැබැයි ඉංග්‍රීසි අධ්‍යාපනය ව්‍යාප්ත කළ බග ඔබතුමාට කියන්න ඕන අද බිලියන 1300 ඉන්නවා ඉන්දියාවේ. ඒකෙන් බිලියන 400ක් ඉංග්‍රීසි දන්නවා. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ස්ටඩි එකක් කරලා තියෙනවා. අද ඉන්දියාව එකමුතු කරන්නේ කාරණා දෙකක් නිසා. එකක් තමයි ක්‍රිකට් අනිත් එක තමයි ඉංග්‍රීසි භාෂාව. ඉන්දියාවේ හැම ප්‍රාන්තෙම වැඩ කරන අය රජයේ සේවකයෝ ඒගොල්ලන්ගේ බෞ භාෂාව වෙනස්. දැන් තමිල්නාඩු වලට ගියොත් ද්‍රවිඩ. හැබැයි ඒගොල්ලන්ට හොතර ඉංග්‍රීසි පුළුවන්. ඒගොල්ල පංජාබ් වලට ගියාම පංජාබ් ප්‍රාන්තයේ නිලධාරීන් කතා කරද්දී ඒගොල්ල පංජාබ් උත්පත කරනවා දෙමළත් උත්පත කරනවා ඉංග්‍රීසියෙන් සාකච්ඡා කරන්නේ. ඉතින් අපි පාඩම් ඉගෙන ගත්තේ නැහැ. අපේ නායකෝ දේශපාලන අවශ්‍යතාවයට ඔබතුමා දන්නවනේ ඒ කාලේ ස්කෝල් වල ඉංග්‍රීසි අධ්‍යාපනය තිබ්බේ. අපි අර කාලේ ඉංග්‍රීසි අධ්‍යාපනය අපි වේගින්නේ බුද්ධාගමට විතරයි. අපේ පන්තිවල දෙමළ මුස්ලිම් ක්‍රිස්තියානි අපි අර කාලේ ගරු කතාදායකතුමනි ජාත්‍යන්තර භාෂා තිබෙත්ත. තානාපති රුගේ ළමයි තිය අපේ ස්කෝලේ. මොකද බාධ්‍ය ඉංග්‍රීසි. ඉතින් ඒවා විනාශ කළා. පැරිසි අතර මේක හදන්න බෑ. හැබැයි ඉංග්‍රීසි අධ්‍යාපනය ව්‍යාප්ත කරන්න ඕනේ කියලා මම තදි විශ්වාස කරනවා.
ඔව් උද්දේකේ වෙනවා තමයි තමයි ඉක්මන් කරන්න බෑ දැන්.
අපි උදාහරණයකට ගමු ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම. ඒ පෙරදා ආසියානු කුසලානේ ගෙනාවා. දැන් ලෝක කුසලානයට තරඟවදින්න අපේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම ගිහිල්ලා තියෙනවා. මුළු ලෝකයක් අඳුරන ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම. ඒතර ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට අනුරාධපුරයේ දරුවෙකුට සෙල්ලම් කරන්න බැරිද? පුළුවන්. ඔහුගේ ක්‍රීඩා කුසලතාවය ඉතා ඉහළින් තියෙනවා නම් ඔහු ජාතික සංචිතයට ඇතුල් වෙයි. හැබැයි එතනදී කියලා ඉංග්‍රීසි කතා කරන්න බැරි වුණොත් මොකද තියෙන ප්‍රශ්නේ? අපේ රටේ ඕනතරම් සිංහල ප්‍රොවෙසියෝ එයාපෝර්ට් වල අසරණ වෙලා අපි දැකලා තියෙන සිංහල භාෂාව නැතුව. ඒ වගේම මෑත කාලේ අපි දැකපු අපේ නායකයොන්ට වැරදිච්ච තැනක් තියෙනවා. මම ඒක මතක් කරන්න ඕනේ. අපි හැමෝම විශ්වාස කරපු ආදරය කරපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගම සමග පිළිසඳර කියලා වැඩසටහනක් කරා. එතනදී ඉංග්‍රීසි ගුරුවරියක් ඇවිල්ලා කතා කරා. ඒ ගුරුවරියට ජනාධිපතිතුමා කිව්වේ ඉංග්‍රීසි භාෂාවෙන් ඒවා කතා කරන්න කියලා. ඒ රජයේ පාසලේ ගුරුවරියට ඉංග්‍රීසි කතා කරගන්න බැරුව ඒ අසරණ වෙච්ච අසරණවිල්ල ඇතුලේ ඒ ගුරුවරිය සියදිවි හානි කරගනී කියලා තමයි අපි නම් විශ්වාස කරේ. නමුත් එහෙම වුණේ නැහැ. අපි එතනදී නායකයෝ විදිහට කියව ගන්න ඕනේ රජයේ පාසලේ ඉංග්‍රීසි ගුරුවරියගේ ඉංග්‍රීසි භාෂා දැනුම සහ ඉංග්‍රීසි කතා කිරීමේ දැනුම එතන නම් තියෙන්නේ. දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම කොහොමද එතුමිය ගොඩනගන්නේ? ඒ නිසා අමාත්‍යතුමනි ගුරුවරුන්ගේ ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ හැකියාව ප්‍රගුණ කරන්න පුළුවන් තරම් ඉක්මනින් පුරුදු කරලා අපේ රාජ්‍ය පාසල්වල දරුවන්ට අපේ ගමේ දරුවන්ට ඉංග්‍රීසි දැනුම ඉගෙන ගන්න පුළුවන් තරම් වැඩපිළිවෙල යොදන්න කියන එකයි මගේ යෝජනාව.
දෙවෙනි ප්‍රශ්නය අහන්න.
දැන් ගරු කතානායකතුමනි
විජේදාස රාජපක්ෂ
දෙවෙනි ප්‍රශ්නේ අහන්න කලින්
පොඩ්ඩක් ඉන්න මම උත්තරේ දුන්නේ නැනේ.
ගරු කතානායකතුමනි ශ්‍රී ලංකා නීති විද්‍යාලයේට දරුවෝ ඇතුල් වෙන ආකාර තුනකට පළවෙනි කණ්ඩායම තමයි තරඟ විභාගයක් තියලා ඒකෙන් සුදුසුකම් ලබන දරුවෝ නීති විද්‍යාලයට ඇතුළත් වෙනවා. දෙවෙනි එක තමයි අපේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියෙන් නීති උපාධිය සමත් වෙලා නීති විද්‍යාලයට එනවා. තුන්වෙනි කණ්ඩායම විදේශීය විශ්වවිද්‍යාලවල තිබෙන නීති උපාධිය සමත් වෙලා එනවා. ඉතින් මේ තුන් ආකාරයටම එන අයට විභාග පවත්වලා වෘත්තීය මට්ටමට ගෙනීම තමයි නීති විද්‍යාලයේ වගකීම. එතකොට මේ භාෂා ප්‍රශ්නය පිළිබඳ කාරණය 2013 දී ගැසට් පත්‍රයක් මගින් සියලු විභාග ඉංග්‍රීසි භාෂාවෙන් තිබන්න ඕනේ කියපු කියලා තිබුණ නීතිය මේ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීතුමන්ලා දැඩි ලෙස ඉල්ලීම් කරාට පස්සේ 2015 දී මම මේ ගැසට් පත්‍රය වෙනස් කරලා සිංහලෙන් සහ දෙමළෙන් විභාගයට ඉදිරිපත් වෙන අවස්ථාව ලබා දුන්නා. එතකොට මේ වර්තමාන ගැසට් පත්‍රයේ හිටපු ගරු අධිකරණ ඇමතිතුමා මීට අවුරුදු දෙකකට කලින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයක්. එතකොට මේ 2015 දී අපි කරේ ඕන භාෂාවකින් ලියන්න අවසර දීලා හැබැයි ඉංග්‍රීසි භාෂාවේ නිපුණත්වය හදාගන්න නීති විද්‍යාලයේ ඉංග්‍රීසි පාඨමාලාවල් කීපයක් ආරම්භ කරා. ඒවා යම් යම් වෙනස්කම් වලට දැන් භාජනය වෙලා තිබෙනවා. ඉතින් ඒ අනුව මේ පිළිබඳව තීරණයක් ගැනීමට මත්තෙන් නීති අධ්‍යයන ආයතනය ගරු අගවිනිසුරුතුමාගේ සභාපතිත්වයෙන් තියෙන ඒ ආයතනයේ අදහස් විමසා බැලීම මගේ යුතුයකමක්. ගරු ලක්ෂ්මන් කිරියැල්ල මැතිතුමා සඳහන් කරා ඉන්දියාවේ භාෂා ප්‍රශ්නය ඇත්ත වශයෙන්ම නේරුතුමාම නෙවෙයි ඒ භාෂා ප්‍රතිපත්ති ඇති කළේ. එදා ඉන්දියාවේ හිටපු දේශප්‍රේමී දේශපාලන නායකින්ට ඕනකම තිබුණා හින්දි භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කරන්න. නමුත් විවස්ථාදායක මණ්ඩලයේ සභාපතිවරයා විදියට කටයුතු කරපු 1950 දී ආචාර්ය අම්බේත්කර් මැතිතුමා තමයි මේක දීර්ඝ කාලයක් තිස්සේ මේ නායකයොත් එක්ක තර්ක විතර්ක කරලා එක භාෂාවක් රාජ්‍ය භාෂාව කරන්න නැතුව භාෂා 16ක් රාජ්‍ය භාෂාව විදියට පිළිගත්තා. ආණ්ඩු ක්‍රම විවස්ථාව මගින් ඒකමම්ම ඒකට ඇතුළත් කරා මුළුමහත් ಭಾರತේම ලින්ක් ලැන්ග්වේජ් එක. ඒ කියන්නේ සම්බන්ධීකරණ භාෂාව විදියට ඉංග්‍රීසි භාෂාව අවුරුදු 10ක් පවත්වාගෙන යනවා කියලා. එතකොට ඒ අවුරුදු 10 ගියාට පස්සේ ඉන්දියාවේ සෑම ප්‍රාන්තයකම ජීවත් වෙන ජනතාවට තේරුම් ගත්තා ඉංග්‍රීසි භාෂාවේ තියෙන වැදගත්කම. අද ඒ ප්‍රතිපත්තිය ඉන්දියාවේ අනුගමනය කරපු නිසා තමයි අද ඇමරිකාවේ යුරෝපයේ IT ඉන්ඩස්ට්‍රිස් එකේ මේ තාක්ෂණික IT මේ ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි එකේ තාක්ෂණ ශාස්ත්‍රයේ 70%ක කොටසක් අද පාලනය කරන්නේ ඉන්දිය ජාතිකයන්. ඉන්දිය ජාතිකයන්ට ඒ තත්ත්වයට එන්න පුළුවන් වුණේ භාෂාව ආරක්ෂා කරගෙන භාෂාව ඉංග්‍රීසි භාෂාව දියුණු කරගත්ත නිසා. ඒක නිසා අපි පිළිගන්නවා සිංහල භාෂාවට සහ ද්‍රවිඩ භාෂාවට තිබෙන අයිතියට කිසිතු අගතියක් නොවන ආකාරයට ඉදිරියේදී දරුවන්ගේ අධ්‍යාපන දැනීම වැඩි කිරීම මාධ්‍ය ඉංග්‍රීසි මාධ්‍යත් හරහා සිදු කරලා අලුත් වැඩපිළිවෙලක් ගෙන යන්න. ඒ පිළිබඳව ගරු කතානායකතුමනි ඉදිරි සති කීපය තුළ අපේ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීතුමන්ලා ඇමතිතුමන්ලා දැනුවත් කිරීමට මම කටයුතු කරනවා.
බොහොම ස්තුතියි බුද්ධික පදින මැතිතුමා ප්‍රශ්න අහන්න.
ගරු කතානායකතුමනි මේ මම මේ ප්‍රශ්න අහන ගමන් මම ඉතා පැහැදිලිව කියනවා වාසුදේව නානක්කාර මැතිතුම ඇතුළු මේ සියලු දෙනා දක්වපු අදහස් වලින් පෙනුනේ අපි සියලු දෙනාම කියන්නේ මේක මේ කඩිමුඩිය දඩමුඩිය කරන්න කියලා නෙමෙයි. දැන් අර ඔබතුමා කියන විදිහට ඉංග්‍රීසි අධ්‍යාපනය ක්‍රමිකව ගිහිල්ලා මේක 20යි 30 විතර මේ වැඩේට යන්නේ. එතකොට හරි මේක මේ අවුරුදු දෙකකින් ෂණිකව ගත්ත තීන්දුවක් ඉඳලා ඇති වුණු අලකලංචියක් පිළිබඳවයි කියේ. ඒ නිසා අපි මේ කියන්නේ මේක යන්න 20යි 30 දි වගේ. හැබැයි මේ අවුරුදු දෙකකින් ෂණික තීරණයක් අරගෙන මේක ගියපු එකෙන් වෙන ප්‍රශ්නය අපි මේ පෙන්නුවේ නීති ශිෂ්‍යන්ට. ඒකෙන් තමුන්ගේ මව් භාෂාවෙන් පෙනීන සිංහල වේවා දෙමළ වේවා බලවත් අසාධාරණයක් වෙලා මේ කටයුත්තෙන් අයින් වෙන එක. මම ඒ කාරණේ සඳහන් කරමින් මම මගේ දෙවැනි ප්‍රශ්නය අධ්‍යාපන මැතිතුමාගෙන් අහනවා.
ගරු කතානායකතුමනි ගරු මන්ත්‍රීතුමාගේ දෙවැනි ප්‍රශ්නය මම ඇත්තම ස්තුතිවන්ත වෙනවා එතුමාට මේ ප්‍රශ්නේ යොමු කිරීම ගැන. මම ඒ නිසාම ප්‍රශ්න තුනක් කියවලම පිළිතුරු ටික දෙන්නම්. අයන්න එක ප්‍රශ්නේ මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයේ හේතුවෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දැඩි පීඩාවට පත්වන බවත් දෙක ඒ හේතුවෙන් ඔවුන්ගේ නිර්මාණශීලීත්වය සහ පෞරුෂත්ව වර්ධනයට බාධා සිදුවන බවත් තුන පවතින දැඩි තනංකාරිය හා වෙහෙසකර අධ්‍යාපන ක්‍රමයේ වෙනස් වූ බවත් එතුමා පිළිගන්නේහිද? පිළිතුර ගරු බුද්ධික පන්දු මන්දුනේ ඔය තුනම මම පිළිගන්නවා. පිළිතුර පිළිගනිමි. පවතින අධ්‍යාපන ක්‍රමයේ දැඩිසේ විභාග කේන්ද්‍රීය වී ඇති බවත් ඒ සිසුන්ගේ වින්දනීය අගනුමට නිර්මාණශීලීත්වයට හා පෞරුෂත්ව වර්ධනයට හානිකර බවත් එබැවින් පවතින තරංකාරී වෙහෙසකර අධ්‍යාපන ක්‍රමයේ පුළුල් ලෙස වෙනස් වූ යුතු බවත් හඳුනාගෙන ඇත. ඒ අනුව සිසුන් සුතත්ත්‍ය ඉගෙනුම් වාතාවරණයක් තුළ ඔතෙන්ටික් ලර්නින් ප්‍රායකත්වයට නැඹුරු වැඩලෝකයේ හා සම්බන්ධ ක්‍රියාකාරී ඉගෙනුමකට යොමු කරන අධ්‍යාපන ක්‍රමවේදයක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයත් හඳුනා දීමට කටයුතු කරගෙන යනු ලබයි. තවද ඒ තුළින් අධික තරංකාරී විභාග මෙරුමට සිසුන්ගේ පුළුල් විභව්‍යතා මනින්නු ලබන පාසල් පාදක සරල අගයීම් ක්‍රියාවලියක් වෙත වැඩිබරක් දැවීමට කටයුතු කිරීමට සිදුව ඇත. ආයන්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පියවර ගන්නේද? ඔව්. දෙක එසේනම් මේ පියවර කවරේද? පිළිතුර පූර්ව ළමා විය අවදි අධ්‍යාපන සංවර්ධනය හා විධිමත් කිරීම. දෙක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළින් සිසුන්ගේ සෞඛ්‍ය ස්වස්ථතාවය ප්‍රවර්ධනය කිරීම. තුන 21 සියවස සහ 4 කාර්මික විප්ලවයට ගැළපෙනසේ විෂයමාලා ප්‍රතිසංස්කරණය කිරීම. 4 පාසල් පොකුරුපත් ස්ථාපිත කිරීම හා පාසල් වර්ගීකරණය කිරීම තුළින් අධ්‍යාපන සමතාවය වර්ධනය කිරීම. අධ්‍යාපන පරිපාලන සම්බන්ධ සීලු කටයුතු කාර්යක්ෂම ඉටු කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම. සෑම ශිෂ්‍ය දෙකෙම ඉගෙනීම් වැඩලෝකයේ හා සම්බන්ධ කිරීම හා අධ්‍යාපන වෘත්ති අධ්‍යාපනය සමග යා කිරීම. සාමාන්‍ය අධ්‍යාපනය අධ්‍යාපන පද්ධතිය සියලුම ගුරුවරුන්ගේ විද්‍යාවතුන්ගේ ගුරු උපදේශවරුන්ගේ හා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන්ගේ වෘත්තිකභාවයේ සංවර්ධනය කිරීම හා ධාරිතා සංවර්ධනය. තුන, එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සිදු කරන ලබන දිනවක්වානු කවරේද? පිළිතුර, මේ වන විට අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සාකච්ඡාවට භාජනය කිරීමෙන් පවතින අතර විෂයමාලා සංවර්ධනය පිළිබඳව නියම ව්‍යාප්තියක් සදා සූදානම් වෙමින් පවතී. කෙසේ වෙතත් ඉදිරි සති කීපය තුළදී මේ පිළිබඳව ගරු මහජන මන්ත්‍රීවරුන්ට අපි යම් වැඩමුළුවක් තිබ්බා. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා පාසල් සංවර්ධන සමිති ඒවයි අදහස් විමසලා අපි වෙබ්සයිට් එකක් ආරම්භ කරලා තිනෝ. ඒ වගේම සමාජ යෝනෙම පාර්ශ්ව කරුවෙකුට ඒකට අපිට යෝජනා එවන්න පුළුවන්. මේ විදිහට පුළුල් කතිකාවකින් පස්සේ අපි අවසාන කෙටුම්පත අධ්‍යාපන උපදේශක කාර්යක සභාවටත් ආංශික අධීක්ෂණ කාර්යක සභාවටත් යොමු කළා. අවසාන වශයෙන් බලාපොරොත්තු වෙනවා නීතිමය කටයුතු පිළිබඳව අවශ්‍ය වන්නා වූ කෙටුම්පත් සකස් කළා පාර්ලිමේන්තුවට ගෙන එන්න. පාර්ලිමේන්තුව එකඟතාවෙන් තමයි අපි ඒක සම්පූර්ණ ක්‍රියාකාරීත්වය යොදන්න බලාපොරොත්තු වෙන්නේ. කෙසේ වෙතත් නියම ව්‍යාපෘතියක් හැටියට 2023 තෝරාගත් පාසල් කීපයක දැනට පවතින අධ්‍යාපන සමගාමීව නියම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනු ලබන අතර 2024 සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනු ලබනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු දැනට කෙරෙමින් පවතිනවා. 2024 ප්‍රශ්නයේ මේ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල කොපමණද? පිළිතුර, 2023 වර්ෂයේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 12.9 බිලියන 12 මිලියන 932,450,000. පහ, එම මුදලින් පාසල් පද්ධතිය භෞතික සංවර්ධන මානව සම්පත් සංවර්ධන වැඩ කිරීමට අපේක්ෂිත මුදල් කොපමණද? ඔව්, 2023 වර්ෂයේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙන් කර ඇති රුපියල් බිලියන 12.9 මුදල පහත් දක්වන ශීර්ෂයට අදාළ කාර්යයන් සඳහා වෙන් කරනු ඇත. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් 2024 වර්ෂයේ ඉගෙනුම මොඩියුල මුද්‍රණය කිරීම සඳහා රුපියල් බිලියන 5.8, දුරස්ථ අධ්‍යාපනය සඳහා බිලියන 6.035, 2023 වර්ෂයේ නියාමන වැඩසටහන මොඩියුල මුද්‍රණය ගුරු පුහුණුව සහ අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් බිලියන 1.024, මුළු එකතුර රුපියල් බිලියන 12.932. අවසාන ප්‍රශ්නය අදාළ නොවේ. ගරු මන්ත්‍රීතුමනි, දැන් මේ වන විට අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් යෝජනා කරලා කටයුතු කරගෙන ගියත් යුනෙස්කෝ සංවිධානයේ පැවතිච්ච සමුළුවේදී පැරිස්වල රටවල් 193ක නියෝජනයත් එක්ක ඒ අය හඳුන්වා දුන්නේ ට්‍රාන්ස්ෆෝමේෂන් ඔෆ් එඩ්යුකේෂන්. අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණයෙන් එහාට ගිය පරිවර්තනයක් ගැන තමයි අද යුනෙස්කෝ සංවිධානය කතා කරන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රතිසංස්කරණයෙන් එහාට ගිය පරිවර්තනය සඳහා ජාත්‍යන්තරයේ සමග අනුගත වෙන වැඩපිළිවෙලට මේ කටයුත්ත පරිවර්තනය කරන්න.
ගරු කතානායකතුමනි, මම ඔබතුමාගෙන් පළවෙනි ප්‍රශ්නේ විදිහට මේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය ගැන මතු කරන්න හිටියේ උසස් පෙළ විභාගය පිළිබඳව. නමුත් ඒ පිළිබඳව මම හිතනවා ප්‍රාමාණික සාකච්ඡාවක් සභාව ඇතුලේ වුණාය කියලා. ඉතින් මමත් ඔබතුමාට කියන්නේ දෙවැනි වර තෙවැනි වර ලියන දරුවන්ටත් අසාධාරණයක් නොවන, පළවෙනි දරුවන්ටත් අසාධාරණ නොවන, ඒ වගේම පළවෙනි ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා අනිශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය වෙනුවෙනුත් අවධානය යොමු වෙන්න. එහෙත් මේ දරුවන්ගේ පීඩනය මං හිතන්නේ මට මම ගණන් හදලා බැලුවා ඊමේල් ඇවිල්ලා තියෙනවා 800කට වඩා. SMS සහ WhatsApp messages බලුවොත් ඔක්කොම 3000ක් විතර ඇවිල්ලා තියෙනවා. එතකොට මං හිතන්නේ අපි කාටත් එතන යම්කිසි පීඩනයක් තියෙන බව පේනවා උසස් පෙළ විභාගය පිළිබඳව. ඒ නිසා මේක පූර්වාදර්ශයක් නොවෙන්න ඔබතුමා දන්නවා 80-90 වකවානුවේ භීෂණෙත් එක්ක බැච්ලොක් එක ගියා. ඒ බැච්ලොක් එක වෛද්‍ය පීඨයට බලපානවා කියන්නේ ඊළඟට සෞඛ්‍ය අංශයත් පුපුරනවා. ඒක මම නොදන්නව නෙමෙයි. මොකද HOL සහ SHO ලගේ ප්‍රශ්නයක් එනවා. ඒ නිසා මේ අර්බුදය කළමනාකරණය කරන වැඩපිළිවෙලකට යන්න කියලා ඉල්ලන ගම ඔබතුමා සඳහන් කරා වැදගත් දෙයක්. මම එතනින් මගේ පළවෙනි ප්‍රශ්නේ ඔබතුමාට යොමු කරන්නේ අධ්‍යාපනයේ අවශ්‍ය ප්‍රතිසංස්කරණයට වඩා සමස්ත ව්‍යුහාත්මක වෙනසක් කියලා, පරිවර්තනයක් කියලා. එතකොට මේ කාරණේදී බන්දුල ගුණවර්ධන ඇමතුමා ඉන්නවා මෙතන හිටපු අධ්‍යාපන ඇමතිවරයා විදියට. ඔබතුමාලා දෙන්නම දන්නවා අපේ රටේ තාමත් තියෙන අධ්‍යාපන ආඥා පනත 1940 දශකයේ ආපු බන්දුල ගුණවර්ධන ඇමතුමා අධ්‍යාපන ඇමතිවරයා විදියට. මං හිතන්නේ ගරු කතානායකතුමනි, අපි වාර 1-30-40කට වඩා එකතු වෙලා අධ්‍යාපන පනත වෙනුවෙන් කෙටුම්පතක් සම්පාදනය කරා. ඒක ආණ්ඩු පෙරලනවත් එක්කම ඉදිරියට ගෙනික්කේ නැහැ. එදා අපි ආණ්ඩු පක්ෂයේ හිටපු අය විදියටත් අපි කිව්වා ඒක ඉදිරියට ගෙනියන්න කියලා. මොකද 1969 තමයි ඊරියගොල්ල මැතිතුම අධ්‍යාපනයේ සියවස සමරුවේ. ලෝකේ පරණම අධ්‍යාපන ක්‍රම තුනෙන් එකක් ලංකාවේ අධ්‍යාපනයේ 1869 පටන් ගත්තා. අධ්‍යාපනයේ 150 පිරුණා 2019. ඒ වෙලාවෙවත් මේ 50 කෙටුම්පත නීතියක් කරන්න කිව්වා. ඒක උන්නේ නැහැ. ඉතින් ඒ නිසා දැන් මම හිතන්නේ ඒ කෙටුම්පත සෑහෙන ගැඹුරු සංවාදයකට ලක් වෙච්ච කෙටුම්පතක්. මට තාමත් මතකයි නිල් පාට කවරයක් සහිත පොත මගේ ගාව තියෙනවා පිටපත. ඉතින් ඒ නිසා මම ඔබතුමාට කියනවා අධ්‍යාපනයේ සම්පූර්ණ වෙනසක් ඇති කරනවා නම් ඒ කෙටුම්පත හොඳ ලියවිල්ලක් වෙයි කාලානුරූපව වෙනස් කරගත යුතුය. හැබැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වනාහි වරින් වර අවුරුදු 5කට 10කට සැරයක් කළ යුතු දේ. ඒ සමහර අවස්ථාවලදී රටේ ඇතිවන ලෝකයේ ඇතිවන தත්ත්වය. දැන් අපි බලුවොත් තොරතුරු තාක්ෂණය මීට අවුරුදු 10කට කලින් ඔබතුමා අපි ඉගෙන ගන්න කාලේ තිබුණු தත්ත්වය තිබුණේ නැහැ. අපි ඉගෙන ගන්න කාලේ කවුන්සලර්ස්ලා හිටියේ නැහැ ඉස්කෝලවල. අද ඉන්නවා. ඉතින් ඒ නිසා ප්‍රතිසංස්කරණ වරින් වර වුමනා වෙයි. හැබැයි ව්‍යුහාත්මක වෙනස තමයි අධ්‍යාපනයේ අංක 1 ප්‍රමුඛතාවයේ බවට පත් වෙන්න ඕනේ. ඒ පරිවර්තනීය වෙනස සමග වැඩපිළිවෙලකට ආපෞසරයක් විශේෂ කාරක සභාවක් හරි එහෙම නැත්නම් උපදේශක කාරක සභාව වැඩිපුර කැඳවල හරි අපි ඒ පදනමින් වැඩපිළිවෙලකට ගිහිල්ලා මේ කෙටි කාලය තුළ මේ වැඩපිළිවෙල නිමා කරලා ආපෞසරයක් අර 1940 දශකයේ අධ්‍යාපන ආඥාපනතෙන් වෙනස් වුණු ගමනකට අධ්‍යාපනයේ පමණක් නෙමෙයි පෙරපාසල් අධ්‍යාපනය ප්‍රාථමික අධ්‍යාපනය තෘතික අධ්‍යාපනය විශේෂ අධ්‍යාපනය ඒ වගේම අධ්‍යාපනයේ යෙදෙන අධ්‍යන අනධ්‍යන කාර්යමණ්ඩල ශ්‍රී ලංකා ගුරු සේවය විදුහල්පති සේවය ගුරු අධ්‍යාපනඥ සේවය ඇතුළු මේ සෑම ශේෂයකටම අදාළ පරිවර්තනීය වෙනසකට එහෙම ගැඹුරු වැඩපිළිවෙලකට ඔබතුමාට මුල පුරන්න පුළුවන් ද ආපෞසරයක් කියලා මම දැනගන්න කැමතියි.
ඉතින් පිළිතුර ඔව්. මම සරලව කියනවා නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මම දැන් මාසික විතර කලින් මෙහි වැඩමුළුවක් තිබ්බා. ඒකට අපේ රෝහිණි විජේරත්න මැතිණිය එහෙම සම්බන්ධ වුණා වාසුදේව නානකර මැතිතුමන් සම්බන්ධ වුණා. ඒක මූලික හරය පිළිබඳව දැනුවත් කිරීම. මේ ප්‍රතිසංස්කරණයේ ඩොමේන්ස් 6කට වෙන් කරලා තියෙනවා. එක ඩොමේන් එකක් තමයි මේ ලෙජිස්ලටිව් එනැක්ට්මන්ට්ස් ටික නැවත රීෂෙඩියුල් කරලා හිටන් අවශ්‍ය සංශෝධන ගෙන එන එක. ඒකට දැන් අපි නීති ක්‍රියාපද සම්පාදක හැටියට හිටපු කෙනෙක්ව කොන්ත්‍රාත් පදනමින් අරගෙන නිලධාරී කණ්ඩායමක් එක දානවා. එතෙන්දී ඔබතුමා සඳහන් කරපු අර පසුගිය කාලේ කාර්යසභාවේ දීර්ඝව සාකච්ඡා කරපු ඒ කෙටුම්පත් ටිකත් එකට ගන්න. ඊළඟට ඊට අමතරව ඔබතුමා යෝජනා කළා වගේ අධ්‍යාපන උපදේශ කාර්ක සභාවටත් ආංශක අධීක්ෂණ කාර්ක සභාවටත් අපි ඒ ටික ගේනවා.
දෙවනි අතුරු ප්‍රශ්න ඔබතුමාගෙන් දැනගන්න කැමති. දැන් කන්නංගර මැතිතුමාගේ අධ්‍යාපන ආඥා පනත එනකොට පෞද්ගලික පාසල් ක්‍රමයක් නෙවෙයි තිබුණේ. එකක් පරම විඥානාර්ථ බෞද්ධ සමාගම් හෝ එවැනි ව්‍යුහෙන් පිහිටවපු පාසල් තිබුණා. සහ ඊට අනුව විවිධ ආගමික පිරිවෙන් තිබ්බා ආගමික තිබුණා. දැන් අද වෙනකොට ඔබතුමා දන්නවා හොඳටම පෞද්ගලික පාසල් පද්ධතියක් තියෙනවා. ඒ වගේම මගේ පළවෙනි ප්‍රශ්නේදී මම ඉලක්ක කරපු පෞද්ගලික උපකාරක පන්ති තියෙනවා. දැන් පස්වෙනි ශ්‍රේණියේ විභාගයට ලියන දරුවන්ගේ සමහර දවසට පන්ති පටන් ගන්න රෑ 10 ඉඳලා 12 වෙනකම්. උදේ 3ට 4ට පන්ති පටන් ගන්නවා. දැන් ඒක නිසා තමයි මේ තරඟය එක්ක මේ ඇතිලා තින්නේ. මොකද මම මේ තරඟය ගැන අහපු නිසා. මට මතකයි මේ ඒ පස්වෙනි ශ්‍රේණියට දැන් ඒ තත්ත්වය ඇතිලා තියෙනවා. මම උසස් පෙළ කරපු යුගෙත් මගේ බොට්නි පන්ති වරුනේ රෑ 1ට. ආපහු ෆිසික්ස් ටියුෂන් පන්ති පටන් ගත්තේ උදේ 5ට. එතකොට රෑ 1ට ගෙදර ගිහිල්ලා ආයි උදේ 5ට පන්තියට යන්න 4ට නැගිටපු මිනිහෙක් මම. ඉතින් ඒ නිසා මේ රෑ 1 වෙනකම් බොට්නි කළා. උදේ ඔස 6 ඉඳලා ආයි උදේ 5ට පන්තියේ ඉන්න උදේ 4ට නැගිටපු මිනිහෙක් මම. ඉතින් ඒ නිසා මේ මෙන්න මේ தত্ত্বය තුල මම ඔබතුමාගෙන් දැනගන්න කැමති දැන් පෞද්ගලික උපකාරක පන්ති හෝ පෞද්ගලික පාසල් වල අවම ප්‍රමිති පවත්වගෙන යනවාද කියන කාරණය. අපි ඔබතුමා දන්නවා මේ දරුවන්ට මුත්‍රා කරන්න එහෙම නැත්නම් වැසිකිලි කැසිකිලි පහසුකම් අවම වශයෙන් නැහැ. බන්දුල ගුණවර්ධන මැතිතුමා හිටපු පෞද්ගලික උපකාරක ගුරුවරයෙක් විදිහට එතුමා දන්නවා පෞද්ගලික උපකාරක පන්ති වලට තියෙන හරිම පහසුකම් අඩු ප්‍රමාණයක්. රජය දෙන්න කියලා නෙවෙයි. හැබැයි මේව පවත්වගෙන යන එකෙන් අපිට ගැලවෙන්න බැරි නම් මේවට අවම ප්‍රමිතීන් සහ එවැනි ක්‍රමවේදයකට යන එකේ අත්‍යවශ්‍ය උමනාවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්.
ප්‍රශ්නයක් 50ක් අහන්න ඕනේ කියලා තමයි ඔබතුමා දිනේ දීලා තියෙන්නේ. තාම පළවෙනි ප්‍රශ්නේ යන්නේ මොනවාද කතානායකතුමනි මේක දෙවෙනි මේ උත්තර ජන ඇමතිවරු තේරුම් ගන්නකෝ මේක මොනවාද මේක ඩිබේට් එකක් දාගන්නකෝ නේ ඩිබේට් එකක් දාලා මේක කරන්න
මාර වැඩක් නෙමෙයික.
ඔව් ඔබතුමා ඉක්මන් කරන්න මන් තියෙනවා. ඔබතුමානේ මේ අවුල හැමදාම හදන්නේ. රටේ නැති කතා කතා කරලා.
මම ප්‍රශ්න
ඔබතුමා කතා කියන්නේ ඉක්මනට ප්‍රශ්න.
මම ප්‍රශ්න අහලා ඉවරයි. අමතුමාට උත්තර දෙන්න
තියෙන්නේ. ඔව්.
ඔව්. කරු කතානායකතුමනි මේ කියන කතාව සම්පූර්ණත් ප්‍රශ්න 50ක් දාලායි කියලා කියන පටන් ගන්නෙ මේකේ අතරතුර ප්‍රශ්න ගණනාවක් ඇහුවා මීට අමතරව තියෙන ප්‍රශ්න. අනිත් එක දැන් මෙතන සම්පූර්ණ කාලයම මේ ප්‍රශ්න 50ටම තියෙන മന്ത്രിවරු 50ක්ම අවශ්‍ය මෙතන ඉන්න අවශ්‍යතාවයක් තියෙන අඩු ගානේ මේක පැයෙන් පැයටවත් කඩලා මේ ප්‍රශ්න ටික හරියට වෙලාවල් ටිකක් සඳහන් කරොත් ඒක වැදගත් වෙනවා. එතකොට දැන් අපි දන්නවා දෙකේ ඉඳන් තුනට අනිවාර්යයෙන්ම ප්‍රශ්න එනවායි කියලා. එහෙනම් දැන් තුනේ ඉඳන් හතරට දැන් මේකේ උදේ 9 ඉඳන් මේ 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 විදිහට ගියොත් මේ කරන්න බෑ. කවදාවත් මේක පහට ඉවර වෙන්නේ නැහැ මේ විදිහට ගියොත්. තේරුමක් නැති වැඩක් මේ.
එමෙතුමනි
දෙවෙනි අතුරු ප්‍රශ්නයට පිළිතුර ගරු മന്ത്രിතුමනි ඔබතුමාගේ පළවෙනි ප්‍රශ්නේ සඳහන් කළා වගේ පෞද්ගලික උපකාර පන්ති නියාමනය කිරීමක් දැන්ට නැහැ. එහෙම කරන්නත් බෑ. ඒක පෞද්ගලිකව කරන කාරණයක්. එහෙම වුණොත් එහෙම පෞද්ගලික චැනල් සේවයත් සමාජට සෞඛ්‍ය මන්ත්‍රීතුමාට නියාමනය කරන්න වෙයි. ඒක කරන්න බෑ, ප්‍රායෝගික නෑ. පෞද්ගලික උපකාර පන්ති නියාමනයක් කරන්න බෑ අධ්‍යාපන අමාත්‍යාංශයට. ඒක අපේ කාර්යභාරයක් නෙවෙයි. ඊළඟට ඔබතුමා අහපු ප්‍රශ්නය දැන්ට පෞද්ගලික පාසල් කියලා තියෙන්නේ 62 පනත යටතේ පාසල් පවරා ගැනීම පවරා ගත්තේ නැති ඉතුරු වෙච්ච පාසල් ටික. ඒ පාසල් පද්ධතිය සමහර පාසල් අතිබහුතරයක් රජයේ ආධාර ලබන පාසල්. ගුරු ඇටුප් සහ පෙළපොත් ටික ලබා දෙනවා. එසේ නොවන සම්පූර්ණ පෞද්ගලික පාසල් ස්වල්පයකුත් තියෙනවා. ඉතින් ඒවා සියල්ලම අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛන අනුව ක්‍රියාත්මක වෙනවා, කිසි ගැටලුවක් නැහැ. ඊළඟට ජාත්‍යන්තර පාසල් බිහි වුණේ දන්ත දශක දෙකකට කලින්. ඒ පිළිබඳව ජාතික අධ්‍යාපන කොමිසමේ අවධානය යොමු වෙලා තිබෙනවා. පෞද්ගලික පාසල් යටතේ හෝ ජාතික අධ්‍යාපන කොමිසම යටතේ ඒ ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීම සඳහා යම් වැඩපිළිවෙලක් සකස් කරන්න.